Avustralya'ya çarpıştığı anlamazsa Rasyon'a boğa yapma, gömül yapma bir de mantıva yata değil. Ama samanı taşına ikat aradığına Ruhansı ilipat karanla Parayın taşına bir anana var. Sami Ruhansı Anitya'nın tahdili karadığında Eva gene kalat taşına gibi anana var. Lokaya mahkeme Anitya dahiyin saha Loko uttara mağabeyi tadarlı Anitya dahiyin atara venası tahdili karadığında.
මංගලකාරණය අභිවෘද්ධියට හේතුවක් බවයි මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. එනිසා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ඒ දේශනා කළ ධර්මය පිළිබඳව කරුණු විමසන්නට තරක විතරක වාද විවාද සංවාද ඒ සියල්ලටම ඉඩ ලැබිය යුතුයි. එවිටයි අපට ඒ ධර්මය වැරදිව තහවුරු කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා අපි ප්‍රශ්න විමසනකොට ගෙදරින්ම හදාගෙන ආපු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අහන ධර්ම ශ්‍රවණය තුළ ඒ අහන දහම තුළ ගොඩනගෙන ගැටලුව විමසනවා නම් ඒකයි හුඟා ඒ දේශනාවට අදාළව කරුණු කාරණා තහවුරු කර ගැනීම සඳහා උදව් වෙන්නේ උපකාර වෙන්නේ. ඉතින් දැන් මේ වෙලාවේදී ප්‍රශ්න දෙකකට එකතු කරලා විමසීමක් කළා. එළු කියවුනේ බාහිරව ලෝකේ ඇසුරු කරගෙන ලෝකයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීමේ ලෝකෝත්තර මාර්ගයේ උපදින විදිහෙන් ලෝකෝත්තර මාර්ගයේ තුල ඒ ත්‍රිලක්ෂණය කෙසේ විදෙන්නේද යන අදහස. අපි දන්නවා බාහිරව යමක් දෙස අපි බලනවා කියන තැන වැරද්ද ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව අපි දේශනාව අවසානයේ භාගයේදී පැහැදිලි කළා. අර ගෙඩිය දිව විඥානය කියන තුන්දෙනා නොහෙදී තුන්දෙනාගේම එකතුව නායකත්වය නොවී දැනීමක් නිදීමක් සිත නොවන බව දැකීම ඇසීම දැනීම දැනගැනීම සියල්ලට එහා සමානම වෙනවා. එතකොට දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් කියන තැන අපි තේ එකට හැත්තේ එකකට සමකොට නිදර්ශනය කළා. දැකීම, ඇසීම, දැනීම යනු හේතුවට අයිති නැති, හේතු තුළද නොතිබුණු, පෙර නොතිබීම හටගත්තා වූ අවස්ථාවක් නම් එබඳු තැනක ඒ දැකීම, ඇසීම, දැනීම හේතුවට අයිතියයි. හේතුව පැත්තට හැරුණොත් ඒක තමයි අන්ත ඇසුරු වීම හැටියට අපි දැක්කේ. ඒ බාහිරයට යොමු වෙනවා කියන තැන ඇතුළත හඳුනාගත යුතු දහම් කාරණා රාශිය තියෙනවා. ඒක නිකම්ම වෙනව නෙමෙයි. දැන් අපි සවන් දුන්නොත් මේ බාහිර පරිසරයට, අපි සංවේදී වුණොත් කනට යම් යම් ශබ්ද දෙන්න පුළුවන්. සෝත විඥානයත් ඉපදිලා ස්පර්ශයෙන් සෝත සම්පස්සයෙන් ඇහෙන්න පුළුවන්. දැන් කනත් ශබ්දයක් සෝත විඥානයත් නිසා ඇහෙන්න පුළුවන්. ඒ ඇහෙනවා කියන කාරණාව වෙන් කරගන්න ඕන. ඇහෙනවා කියන ධර්මතාවයේ සීමාව හඳුන ගන්න. එතන වෙන්නේ ඇසීම මාත්‍රය. ඒ ඇහෙනවා කියන තැන එකට විස්තර මොකුත් නැහැ. වර්ණනා මොකුත් නැහැ. නම්ගම් මොකුත් නැහැ. ඇහෙනවා කියන තැන හොඳට අත්දකින්න බලන්න පුළුවන් නම් මොහොතක් සවන් දෙන්න. දැන් ශබ්ද ගැටිලා ඇහෙනවා. හැබැයි අපි කොච්චර ඉක්මනින්ද අපට දැනට තේරෙන මට්ටම ගත්තොත් අර පැත්තෙන් ඇහෙන හඬ, ඒ හඬ කපුටු හඬ, කවුල් හඬ. දැන් අපි ශබ්දය අහලා විතරක් නෙවෙයි, අහපු ශබ්දය කාගේද, ඒ ශබ්දය ආවේ කොහෙන්ද, ඒ ශබ්දය මිහිරිද අමිහිරිද, සුබද අසුබද, මේ වගේ හුඟක් කාරණා හිත තුළ ඉපදිලා. හොඳට බලන්න, කනට ශබ්දයට සෝත විඥාණයට කරන්න පුළුවන් ඇසීම මාත්‍රයක් විතරයි. ඇසීමක්ම විතරයි. හැබැයි ඔය අනිත් විස්තර ටික කනට හෝ ශබ්දයට හෝ සෝත විඥාණයට හෝ සෝත ස්පර්ශයට හෝ ඇසීමට අදාළ නැහැ. ඒ ටික වෙනම ටිකක්. ඒ ටික කොහෙද උගදින්නේ? දැන් හඳුනා ගන්න බලන්න පොඩ්ඩක් සංවේදී වෙලා. කනට කරන්න පුළුවන් අහනවම විතරයි. වෙන මොකුත් කරන්න බෑ. එහෙනම් ඒ හල කපුටෙක්ගේ කෝලෙක්ගේ ඒ හඳ ඇහුරේ මෙන්න මේ පැත්තේ. දැන් දිසාවන් එක් එක් සතුන්ගේ නම් ඒ හඬේ මිහිරි අමිහිරි සුභාසුභ බව දැනුණා නම්, දැනගත්තා නම් ඒක කනට අයිති නෑ, ශබ්දයට අයිති නෑ, සෝත විඥාණයට අයිති නෑ, ස්පර්ශයට අයිති නෑ, ඇසීමට අයිති නෑ. එහෙනම් කාටද අයිති? දැන් ඔන්න බලා ගන්න අඳුර ගන්න ඒ ඇසීම ඇසීමෙන් අවසන් වෙන්න නොදී තම තමන් දන්න දන්න දේවල් සීකරගෙන තියෙනවා දන්න දන්න දේවල් සීකරගෙන තියෙනවා දන්න දන්න දේවල් සිහි කරගෙන සිහි කරගත්ත දෙයට හිතලා තියෙනවා යම් සංජානාති තන් විතක්කේ හඳුනා හඳුගත් දෙයට විතර්ක කරලා තියෙනවා කල්පනා කරලා දැන් අපට ඔය සත්‍යය ඇහෙනකොට කෝල් හඬක් කියලා අපි කවදද ඉගෙන ගත්තේ ශබ්දයේ කෝල්ුනේ ශබ්දයේ කපුටුනේ ශබ්දයේ ගිරවුනේ ශබ්දය අපි කෝල් වලක් කරගන්නේ ඒ ශබ්දය කපුටු වලක් කරගන්නේ අපි ඇහෙනවා කියන සීමාවේ එහෙම විස්තර මොකුත් නැහැ ඉතිරි ඒවා ඔක්කොම අපි ඊට සාපේක්ෂව වෙනවම හිතා ගන්න දේවල් අපි හදා ගන්න දේවල් අපි විසින් නිර්මාණය කර ගන්න දේවල් ඒ අපි සිතින් සිහි කිරීමේ සිතින් සිහි කරගත් දෙයට සිතින්නේ වැරද්ද ඒක වැරදි විදිහට වුණාම ප්‍රතිඵලය තමයි ආන් අර පැත්තෙන් කෝල් මඩක් ඇහුනේ දැන් ඇහුනේ කෝල් ළඟ ඒක ඇහුනේ නැගෙනහිර පැත්තෙන් දැන් බලන්න කන කනට ගැටුනි ශබ්දය කනට ගැටුනි ශබ්දය ඒ කරත් සබ්දයක් ගැටීම නිසා සෝත විඤ්ඤාණය උපන්න ඒ කීම සෝත ස්පර්ශය වෙනවා තුන්දෙනාගේ එකතුවෙන් ඇසීම දැන් ඇසීම කනටවත් සබ්දයටවත් සෝත විඤ්ඤාණයටවත් තනි අයිතියක් නැහැ ඒක වගේ තුන්දෙනා එකතු වෙලා අහන්න අවස්ථාවක් ලැබුණා ඇහෙන්නේ මේ තුන්දෙනාගේ එක්වීම එක්කෙනෙකුටවත් අයිති නෑ තුන්දෙනා විසින් යම් යම් දායකත්වයක් දරලා තියෙනවා ඇසීම සඳහා එතකොට ඇහුණා දැන් ඊට වඩා ක්‍රියාවක් එතනින් එහාට නෑ ඇසීම ඇසීමෙන් අවසන් කන සබ්දය සෝත විඥානයත් එක් වෙලා කරන්න පුළුවන් එච්චරමයි ඊට වැඩි මුකුත් කරන්න බෑ ඊට වඩා පාලනයක් නෑ එහාට යන්න දැන් එවදු තැනක ඒ එහෙමට සාපේක්ෂව යමක් හිතුවන යමක් හඳුනගත්තන යමක් දැනගත්තන ඒටික කනට සබ්දයට සෝත විඥානයේ ස්පර්ශයට අයිති දෙන්නේ ඒක වෙනම ක්‍රියාවක් මම මේ කියලා දේ අත්දකින්න බලන්න අහන ගමන් එතකොටයි ඒක ප්‍රායෝගික වෙන්නේ නැත්ත එහෙම වෙන්නේ කියලා බලන්න පුළුවන් එතකොට දැන් ඒ ශබ්දය ඇහෙනකොට ඇසීම වෙනකොට අපේ අතීතයේ කළ වැරද්දක් තියෙනවා අපේ අතීතයේ ඇහෙන් රූප දැක කඩෙන් සබ්ද අසා නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස කයින් පහස ලැබ ඒ අරමුණු නිමිති වශයෙන් තබාගත් බවක් තියෙනවා. අරමුණු නිමිති වශයෙන් තබාගත් බවක් තියෙනවා. අන්න ඒ නිමිති මේ ඇසීමත් එක්කම සිතින් සීකර ගන්න පුළුවන්. හැබැයි ඒ නිමිත්ත අතීතයේ තිබිච්ච එකක් නෙමෙයි, තිබිලාවක් නෙමෙයි. සිතට කරන්න පුළුවන් කාර්යය සිතිවිලි පැද්දවීමම විතරයි. සිතීමම විතරයි. මනසට පුළුවන් වේදනා සංඥාවන් සිහි කරන්නම විතරයි. මනසට රූප ගැන, ශබ්ද ගැන, ගන්ධ ගැන, රස ගැන, පහස ගැන සිහි කරන්න බෑ. මොකද රූප දැනගන්න තැනක් වෙනම තියෙනවා, ශබ්ද දැනගන්න තැනක් වෙනම තියෙනවා, ගන්ධ ගැන දැනගන්න හිතක් වෙනවා, දිව රස ගැන දැනගන්න හිතක් වෙනම තියෙනවා, කය පහස ගැන දැනගන්න හිතක් වෙනවා. ඒවා මෙතන කරන්න බෑ. මනසට කරන්න පුළුවන් වේදනා සංඥාවන් සිහි කිරීමම තමයි. මනෝ විඥාණයට පුළුවන් සිතින් ඉපැද්දූ දේ, සිතින් සිහි කළ දේම දැනගන්න විතරයි. චක්කු විඥාණයටත් සැබවින් පුළුවන් ඇසින් උපද්දවූ දේ බලන්න විතරයි. සෝත විඥාණයටත් පුළුවන් කලින් විපද වූ දේ අහන්න විතරයි. ජීවා විඥාණයටත් පුළුවන් දිවෙන් විපද වූ දේ, නාසයෙන් විපද වූ දේ දැනගන්න විතරයි. ජීවා විඥාණයටත් දිවෙන් විපද වූ දේ, කාය විඥාණයට පුළුවන් කය විපද වූ දේ, මනෝවිඥාණයට පුළුවන්කම තියෙන්නේ මනස පද වූ දේ, මනස සීකල දේම දැනගන්න විතරයි. මනෝවිඥාණයට රූප දැනගන්න, සබ්ද දැනගන්න, ගන්ධ දැනගන්න, රස දැනගන්න, පහස දැනගන්න බෑ. මොකද ඒවා දැනගැනීම සඳහා වෙන වෙනම හිත් තියෙනවා. චක්කු විඥාණයෙන් හැර රූප වෙන තැනකින් දැනගන්න බෑ. සබ්දය සෝත විඥාණයෙන් හැර වෙන තැනකට හසු වෙන්නේ නෑ. ගන්ධය ගාන විඥාණයට හැර වෙන තැනකට බෑ. රසය දිවා විඥාණයට හැර වෙන තැනකට බෑ. පහස කාය විඥාණයට පමණයි වෙන තැනකට බෑ. එතකොට මනෝ විඥාණයට පුළුවන් කාර්යයක් සිතින් සීකල දේමයි දැනගන්න. එතකොට දැන් අපි අතීතයේ ඉන්ද්‍රිය වර්ධවාගත් නිසා ඉන්ද්‍රිය අසංවර වීමෙන් නිමිති අනුනිමිති වශයෙන් ගත් නිසා බුදුහාමුදුරු වදාළේ චක්කුණා රූපං දිස්සා න නිමිත්තක් ගාහී යෝති නානු ව්‍යංජනක් ගාහී යෝති. නිමිති අනුනිමිති වශයෙන් ගන්න එපාකු. ඇයි ගන්න එපාකු? ගත්තොත් මේවා ආපහු සිහි වෙලා අවිජ්ජා දෝමන සංයෝගදේශය හදන්න උදව් වෙනවා. දැන් මේ ශබ්ද මාත්‍රය ඇදෙනකොටම දැන් අපි ළඟ අපි ගත්ත නිමිති සීලෙනවා. මේ ශබ්දයට අපි කෝල් හඬ කියන සලකුණ දීලා තියෙනවා. එහෙම නිමිත්තක් හදාගෙන තියලා තියෙනවා. මේ හඬ කපුටු හඬ කියන සංඥාව අපි නිමිති සලකුණු වශයෙන් නරගෙන තියෙනවා. දැන් මේ හඬ ඇසීම වෙනකොටම ඇසීම ඇසීමෙන් අවසන් වෙනවා. ඇසීමට ඇසීමට හේතු ධර්මය නිරුද්ධ වෙලා යනවා. ඉතුරුවක් නැතුව මිහට යන්නේ. හැබැයි අපි එහෙ නිරෝධය දන්නේ නැහැ. අපි ළඟ තියෙන නිමිත්තත් අපි සිහි කරගන්න සිටිනවා. දැන් සිතට ඉස්සෙල්ලාම මැවෙන්නේ මේ ශබ්දය ඇහෙනකොටම යම් සටහන චිත්‍රයක්. හලු පාට තටු තියෙන, රිදී පාට හොට තියෙන චිත්‍රයක් මැරෙන්නේ. ඒක තමයි නිමිත්ත. අපි ඉන්ද්‍රිය අසංවර වීමෙන් අපි ගත්ත නිමිති යන නිමිති. මේ සංඥාව සිතින් සිහි වෙනකොටම අන්න සංස්කාරය මනෝවිඤ්ඤාණය දැනගන්නවා කපුටේ. එතකොට එතන සිදුවෙන්නේ දැනගැනීම මාත්‍රයක්. ඒකද කර්ම ක්ලේශනේ. අර ඇසීම කියන තැනත් කර්ම ක්ලේශනේ. කුසල කුසල නැහැ, තින් පව් නැහැ, මොකුත් නැහැ. සිතින් සීකල දේම දැන කපුට කියලා දැනගත්තා කියන සීමාවේ නතර වෙන්න පුළුවන් වුණොත් විඤ්ඤාතේ විඤ්ඤාතමයි. හැබැයි අපි එතන නතර වෙන්නේ තාම දක්ෂ නෑ අපි. එහෙම සීල සමාධි ප්‍රඥාව අපකට වැඩිලා නෑ, ඉන්ද්‍රිය වැඩිලා නෑ. ඒ නිසා අපි අර කන ශබ්දයත් සෝත විඥානයත් එක් වීමෙන් ඇරුණා. ඒක ඇහිලා නිරුද්ධ වුණා. ඒ ඇහෙනවත් එක්කම අපි කලේ එහෙ නිරෝධය බැලුවා නෙමෙයි, අපි ළඟ තියෙන දේ සීමා. අන්නාර ඡායාව අර සතහන අර නිමිත්ත හිතේ පිපැත්තුවා. උපදිනකොටම මෙන්න මේ සංඥාව අහවලා මේ සංඥාව දකිනකොටම මේ සලකුණ මේ නිමිත්ත එනකොටම යම් සංජාන අත්තංගිතක් තියෙනවා. මේ කපුට, මේ කෝල කියන නමද සිත දැන් දැනගැනීම කෝලෙක් පිළිබඳව, කපුටෙක් පිළිබඳව සිතින් සිහි කර දේම සිතින් ඉපැතු වේදනා සංඥාවටම කපුටෙක් කෝලෙක් කියන දැනගැනීමක් ඇති වුණා කියන නුවණක් පැවතුණොත් එයද නිවැරදි. හැබැයි සිතින්ම සිහි කරලා සිතේම උපන් වේදනා සංඥාවනුයි මනෝවිඤ්ඤාණයෙන් දැනගත්තේ. එහෙත් මෝඩකම යෙදුනොත් දැනගත්තේ අරේ ඉන්න බාහිරේ ඉන්න සතෙක් බවට, ඉන්නා වූ සතෙක් බවට දැනගැනීම මිත්‍යා සහගත වුණොත් මරිච්චේවයි නූපන්නේවයි ඔක්කොම එකතු කරගෙන අපි ලෝකයක් හදාගන්න. මෙතන තමයි සියලුම ප්‍රශ්න ගොඩනැගෙන තැන. මෙතනම තමයි හොඳින් නිරවුල් කරගන්න ඕන තැන. සියලුම ප්‍රශ්නවලට උත්තරය තියෙන්නේ ඔතන. පිළිතුර තියෙන්නේ එතන. එහෙම මම්මයක් වෙනවද නැද්ද කියලා හිතන්න බලන්න. දැන් හිතන්න නාසයට මේ වෙලාවේ යම් ගන්ධයක් ගැටිලා ගාන විඥානයේ ඉපදිලා දැනෙන්න පුළුවන්. යම් ගන්ධයක් දැනෙන්න පුළුවන්. දැනෙනකොට දැන් අපි ළඟ නිමිති සලකුණු අරගෙන තිබුණා නම් ඒ ගන්ධය අහවල් තියෙයි කියලා සීතර ගන්න යමක් එකතු වෙලා තිබුණා නම් සලකව ඒක සිද්ධ වෙනවා. දැන් හොඳයි අපි හිතමු දැන් ඒකට නමක් අපි ළඟ නේ නොවිඳපු නොදැනුණු සුවය සුවඳක්. දැන් මොකද හිත කරන්නේ? මොකද්ද ඒ සුවඳ? කොහෙන්ද ආවේ? දැන් සුවඳ පිළිබඳව විස්තර හොයනවා. දැන් සුවඳ පිළිබඳව විස්තර හොයනවා. දැන් ඇතුළත නිමිති වශයෙන් අරගෙන නෑ, දැන් අලුතෙන් පැලෙච්ච එක. මොකක්ද ඒ සුවඳ? අදුතරමින් අපි ඒ වෙලාවට අහවල් දේ සුවඳ වගේ, අරයගේ සුවඳ වගේ, අහවල් දෙයෙහි සුවඳ වගේ අපි දන්න දෙයකටම ගලපන. බාහිරේ තියෙනවා කියලා හිතන බාහිරේ තිබෙන තිබුණ දේකටම ගලපන. එතකොට දැන් අපේ දැනගැනීම ඇවිල්ලා තියෙන්නේ බාහිරයේ ඇසුරෙන්. එතන අතීතය කියන අන්තයත් ඇසුරෙන්. අතීතයේ තිබුණ දෙයක් නේ අපි දැනගන්න තියෙන දෙයක් දැනගන්න. එතකොට ඉබඳු දැනගැනීමකට ඇවිල්ලා අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා මොන තරම් බැලුවත් අවිද්‍යාව මත ගොඩ නැගෙන පුඤ්ඤාභි සංඛාරයක් මිස වෙන දෙයක් නම් වෙන්නේ නැහැ. ඒක කර්ම සහිතයි ප්‍රතිසන්දිය විඥාණය හදන්න ප්‍රමාණවත් සංඛාර පරිච්ඡේදය. විඥාණය නටගත්තොත් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස දක්වා අකණ්ඩව ඉදිරියට යන එතනින් අවසන් වෙන ජරා මරණ දුක නිදහසක් නැහැ. උපදින තැනේ වෙනසක් වෙන්න පුළුවන්. නিত্য සුඛාත්ම සුභ වශයෙන් ගත්තට වඩා අනිත්‍ය දුක්ඛනාත්ම සුභ වශයෙන් ගැනීම නිසා උපදින තැනේදී වෙනසක් වෙන්න පුළුවන්. විපාකයේදී වෙනසක් වෙන්න පුළුවන්. නමුත් ජාති ජරා ව්‍යාධි මරණයෙන් තොරනේ. එනිසා මෙන්න මේ බාහිරයට යන ගමන බාහිරයේ අරමුණු වන බව කොහොමද ඇතුළත අධ්‍යාත්මය තුළ ඒ සිදුවෙන ක්‍රියාවලිය හඳුනා ගන්න ඕන. මම අර ප්‍රපාතය හා ප්‍රපාතයට වැටෙන තැනක් ගැන ධර්මදේශනාව ආරම්භයේදී මතක් කරා. අපි ප්‍රපාතයට වැටෙන්නේ අන්න ඒ තැන නොදන්න. මේ ශාසනයේ මග වඩන කෙනා ඒ ප්‍රපාතයට වැටෙන තැන රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පහසට වැටෙන තැන හඳුනා ගත යුතුය. කෙහෙ නොදැන ප්‍රපාතයට වැටෙන මායිම දන්නේ නැති කෙනා ප්‍රපාතයේ යට තියෙන අනතුර බලද්දීම පහළට වැටෙනවා. ප්‍රපාතයට වැටෙනවා. ඒ වගේ අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව කොතනක හෝ කොහොම හෝ බැලුවා යයි අපි නිවැරදි වෙන්නේ. ඒ නිසා දැන් මෙන්න මේ කියන නිදර්ශනය හොඳින් තේරුම් ගන්න බලන්න. කනට ගෙදුණු ශබ්දයක්, නාසයට දැනුණු ගන්ධයක්, දිවට දැනුණු රසයක් වෙනවා. දිවත් විදියටත් නිසා දැනෙන්න පුළුවන් යම් රසයක්. හැබැයි ඒ රසය නිදි කරන්නේ, ඇපල් කරන්නේ, අඹ කරන්නේ අපි. ඒ රසයක් විඳිනවා, රසයක් දැනෙනවා කියන තැනට වෙනකන් ඒ රසය මොනවෙන් ආවද කියන එකක් නියමයක් නැහැ. අපි විසින් තමයි රසයට නමක් පනවන්නේ. එහෙම වෙනවද නැද්ද කියලා හඳුනා ගැනීම ඔබට බාරයි. ඒක තේරුම් ගන්න නැතුව සමත විපස්සනාවක්, ලෝකෝත්තර මඟක්, නිවන බලාපොරොත්තු වෙන්නත් එපා. අමාරුවෙන් හෝ දැනගත යුතු, හඳුනාගත යුතු එකම තැන කියන්නේ දැන් හොඳට පරිසරයට සමන්දින්න කනට කරන්න පුළුවන් කාර්යය කොතනින්ද අවසන් වෙන්නේ? එතනින් මෙහාට කරගන්න ටික කොහොමද වෙන්නේ? මේ දෙක වෙන කරලා. එතකොට මනෝ ස්පර්ශයෙන් කළ යුතු කාර්ය, සෝත ස්පර්ශයෙන් විය යුතු කාර්ය වෙන කරගන්න. අපි ඉස්සෙල්ලා අවසානයේ නිදර්ශනයකින් පෙන්වුව ඇහැට පේන දේ කනට ඇහෙන්නේත් නැහැ, නාසයට දැනෙන්නේත් නැහැ, දිවෙන් දැනගන්නත් බැහැ, කයින් අල්ලන්නත් බැහැ. එහෙනම් දැන් කනට ඇහෙන්න පුළුවන් ශබ්දය ඒ ශබ්දය කනටම විතරයි. ඒ ශබ්දය ගැන වෙන කිසිදු ආයතනයකට අරමුණු කරන්න බැහැ. විෂය වෙන්නේ නැහැ වෙන ආයතනයකට. වෙන විඥානයක. එහෙනම් දැන් මම ඒ කරන්න බැරි දේ කරනවා නේද මෙතන? අවිද්‍යාව නැවති මෝඩකම නිසා. අවිද්‍යා සහගත මනසින් ඒ ප්‍රතිනිර්මාණය මං කරගන්නවා නේද? දැන් මට දුක පිණිස පවතින්නේ. මම හදාගත්ත මම නිර්මාණය කරගත්ත දේ මිස බාහිරේ නෙවෙයි. එතකොට අපට අනිත්‍ය බලන්න වෙන තැන හෙලි වෙන්නේ එතකොට. එහෙනම් බුදුහාමුදුරුව අනිත්‍ය දුක්ඛ අනාත්මේ බලන්න කිව්වේ කොහෙද? ඇතුළත නිවෙන්න ඕන ධර්මයක් උනවත් වදාලේ බාහිරේ බලන්න නෙවෙයි. එතකොට මේ ශබ්දය ඇහෙනකොටම මේ කපුටෙක්කී කියලා සීකර ගැනීම මාතුලයි, සීකර දේව සිතින් දැන ගැනීම මාත්‍රයක් කියන නුවණ මාතුල අවදි වුණොත් ඒ කපුටෙක්කී දැන ගැනීම ප්‍රශ්නයක් නෑ. ඒ දැන ගැනීම මාත්‍රයක් දැනගත්ත දේ ඇහෙන් බලන්න බෑ. කනට ඇහෙන්නේ නැහැ. කනට ඇහුණු දේ හිතට දැනෙන්නේ නැහැ. අර ඉස්සෙල්ලා කියපු නිදර්ශනයත් එක්ක ආයතන ටික ලින්ක් කරගන්න. ආයතන ටික ලින්ක් කරගන්න. අපේ වැරද්ද තමයි අපි ආයතන ටික ඔක්කොම එකට ගැටගන්නවා. ගැට ගන්න. ඒකෙන් ඒකේව මේකෙනුත් කරන්න පුළුවන්, මේකේව ඒකෙනුත් කරන්න. කනට කරන්න පුළුවන් ශබ්දය ඇසීම විතරයි. සිතට කරන්න පුළුවන් සිහි කිරීම මාත්‍රේම විතරයි. වෙන මොකද? දැන් අපි මේ දෙක එකතු කරමු. සිහි වෙච්ච දේ ඇහුනේ. ඇහුණු දේ සිහි කරේ කියලා. කවදාවත් වෙන්නේ නැති කරන්න බැරි දෙයක්. ඉතින් මෙන්න මේ වැරද්ද පුළුවන් තරමකින් ඔයගොල්ලෝ එකතු වෙලා සාකච්ඡා කරලා හඳුනා ගන්න බලන්න, වෙනව හඳුනා ගන්න බලන්න. එතකොට තමයි මේ දහමේ රසය නිහිර අපට විඳ ගන්න පුළුවන්. ඒක එච්චර අමාරු වෙන්න බෑ. මේ මොහොතේ උනත් කෙනෙකුට මේ අත්දැකීම ලබන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලා අපි ළඟ පූර්ව නොනක් දැනුමක් තියෙන්න ඕන. ඇහැට පේන රූපය ඇහැටම විතරයි. වෙන කිසි ආයතනයකට ගොදුරු වෙන්නේ නැහැ. කනට ඇහෙන ශබ්දය කනටම විතරයි, වෙන කිසිදු ආයතනයකට ගොචර වෙන්නේ නැහැ. නාසයට දැනෙන ගන්ධය නාසයටම විතරයි, වෙන කිසිදු ආයතනයකින් අරමුණු කරන්න බැහැ. දිවට දැනෙන රසයේ දිවටම විතරයි, වෙන කිසිදු ආයතනයකින් ගෝචර වෙන්නේ නැහැ. කයට දැනෙන පහස කයටම විතරයි, වෙන කිසිදු ආයතනයකින් එය අරමුණු කරන්න බැහැ. දැන් බලන්න කනට දැන් ශබ්දයක් එන්නේ. ඒක කනටම විතරයි කරන්න පුළුවන්, වෙන බැ. වෙන කොහෙටවත් බැ. කනට ඇසීමම විතරයි. දැන් මම සිතින් සිහි කරන්නේ ඇහිච්ච දේ, ඇහුණු දේ කියලා හිතුවොත් වැරදි නැද්ද? කනට ඇහුණු ශබ්දෙ මට සිහි කරන්න බැහැ. ශබ්ද සංඥාව සිහි කරන්න පුළුවන්. ශබ්ද සංඥාව සිහි කරන්න පුළුවන්, ශබ්දෙ සිහි කරන්න බැහැ. ඒ ශබ්ද සංඥාව සිහි කරලා ශබ්දය සිහි කළා කියලා හැවටුනොත් මුලාවුනොත් ඒක වැරද්ද. ඇත්තටම නම් ශබ්ද සංඥාවක් මට සිහි කරන්න බැහැ. මනසට කරන්න පුළුවන් මොකද්ද? ධම්ම සංඥාවක්මයි සිහි කරන්න පුළුවන්. ධම්ම සංඥාව. ශබ්ද සංඥාව උපදින්නේ සෝත විඥාන හිතේම විතරයි. මනස මනෝ විඥාන මනසේ මනායතනේ උපදින්නේ ධම්ම සංඥාව. ධම්ම ඒක වෙන තැනක උපදින්නේ නැහැ. වෙන තැනකට උපද්දවන්න බෑ. එතකොට දැන් මම සිහි කරගන්න දේ ඒ කනටවත් ශබ්දයටවත් සෝත විඥාණයටවත් ස්පර්ශයටවත් ඒ ඇසීමටවත් කිසිම අදාළ බවක් නෑ. මං සිහි කරගන්නේ මං ගත්ත නිමිත්තක්මයි. එතකොට මගේ ළඟ තියෙන දේ සිහි කරගෙන දැන් ඇහිච්ච ශබ්දය දැන් ඒක මැරිලා හොඳටම ඊළඟට ගවේෂණයට ලක් කරන්න සෝත විඥානය ඉපදලා තියෙද්දි මනෝ විඥානය උපදින්න බෑ. එකවර ආයතන දෙකක් සවිඥානික වෙන්නේ නෑ, වෙන්න බෑ. එක ආයතනයක් ඉපද නිරුද්ධ වීමෙන්මයි තවත් ආයතනයක් උපදින්නේ. එතකොට කන ශබ්දයේ සෝත විඥානයේ ඉපද තිබියදී මනසින් ධර්මයෝ සිහි කරලා දැනගන්නද? මනසින් යමක් සිහි කරනවා කියනකොට සිහි කළ දේ දැනගන්නවා කියනකොට අන්න කණ අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, ඇසීම අනිත්‍යයි. එතකොට අනුමානයේ නෙමෙයි කණ අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි කියන්නේ. දැන් මට මේ වෙලාවේ මනෝ ස්පර්ශයක් ඉපදලා තියෙන සිතින් සිහි කරගත්ත දෙයක් එක්ක දැන් වර්තමාන පැවැත්ම කියලා දන්නවනම් මට ඒ දැක්ම තුළ මට කියන්න පුළුවන් බය නැතුව, සැක නැතුව කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි, සෝත ස්පර්ශය අනිත්‍යයි, ස්පර්ශයෙන් හටගත් ඇසීම අනිත්‍යයි. ඒ දැන් මනස ධර්මයක් මනෝ විඥානයක් නම් දැන් ඉපදලා තියෙන්නේ පෙර වූ ස්කන්ධ ටික, පෙර වූ ආයතනය, පෙර වූ ධාතුව නිරුද්ධ වීම තිබිය යුතුයි. ඒක මැරිලාමයි උපජිත්වා නිරුද්ධ. ඉපදිලා නිරුද්ධ වෙනවා. දැන් මනසින් සීකර ගත්තදී මනසින් සීකරගත්ත දේම දැනගත්තා කියලා තර හිතුවොත් හරි. හැබැයි අපි මනසින් සීකරගන්නේ වේදනා සංඥා ධම්ම. හැබැයි සීකරලා දැනගත්තේ අරහේ තිබුණු දේ, අරහේ තියෙන දේ, අරහේ ඉන්න කෙනා, අරහේ හිටපු කෙනා කියලා වාහිරයෙන් යමක් දැනගත්තා කියන තැනකින් නතර වුණොත් අන්න අපේ මනස ධම්ම මනෝ විඥානය මනෝ ස්පර්ශය නිරුද්ධ වෙනවා. එහාට යන්න බෑ. හැබැයි අපි නැවත වතාවක් ආයතනයක් උපද්දවලා, එක්ක ඇහැ උපද්දවලා, එක්ක කන උපද්දවලා, එක්ක නාසය, එක්ක දිව, එක්ක කය, එහෙම නැත්තම් මනස, මේ කියන දේවල් අලුතෙන් මහාන දෙයක් නම් නොතේරෙන්න පුළුවන්. ඒක සාධාරණ අදලියනම්. නමුත් නැවත නැවත මේ ටික ඇරුවොත් හුඟක් කල් හබු එකක් වෙනවා, පුරුදු දෙයක් වෙනවා, පුරුදු දෙයක්. ඒ නිසා නැවත නැවත අහන්න. මෙන්න මේ බඳු කාර්යයක් තියෙනවා. එතකොට මේ සංසාරය තුල අනිත්‍ය දුක්ඛනාත්මේ බැදී යුක්ති කොතනද? අන්‍ය සංසාරය තුල අවිද්‍යාව තුල අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය පවතින කොතනද කියලා වෙනස පේනවා. වර්තමානයේ තුල මේ බුදු සසුන කියලා මේ මගමයි නිවනමයි කියාගෙන අනිත්‍ය දුක්ඛනාත්මේ බලන්නේ අසුභයේ බලන්නේ කෙබඳු දිසාවකද කියන වැටහීම වැරදිව ඔබට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන තව ටිකක් විමසලිවත් වෙන්න මේ ප්‍රශ්නවලට දීර්ඝ උත්තරයක් දුන්නා. මොකද ඉදිරි ප්‍රශ්නවලට ඔය ටික අදාළ නිසා.
එදිනදා ජීවිතයේ වැඩපළ කරන විට ඒවා අනිත්‍ය වශයෙන් බලා අදහන අය නොදනී. ඇවිදින විට පය රූපයසේ ගනිමින් ඒ ගැන සිතන දේවල් නාමයසේ ගනිමින් අතහැරිය හැකිද මේ පහදා දෙන්න කියලා. ඊළඟට අහනවා මෙම සත්‍ය ධර්මයේ වටහා ගැනීම සඳහා ගිහි ජීවිතය තුළ රැඳෙමින් අප විසින් කළ යුතු එදිනදා කාර්මිකමත්දැයි පහදා දෙනමින් කාර්මික වර්ග සිටිමි කියලා අහනවා. ඒ වගේ මහනව මාගේ ජීවිතය තුළ මෙහෙම දකිමින් සසර කිත් කර ගැනීම අපහසු නේද? කාය චිත්ත විවේකය එපමණක්ම නැති මේ ගීයාට උපවාසයේදී අවවාදයේ කුමක්ද කියලා එකම සමාන ප්‍රශ්නයක්.
ඒ ප්‍රශ්න තුළ විවිධත්වයක් තියෙනවා. පොදුවේ ගත්තහම ගිහි සමාජයකට කාර්ය බහුල සම්භාදක ජීවිත ගෙවන අපට පුළුවන්ද මේ දේ කරන්න කියන ප්‍රශ්නේ. මට කියන්න තියෙන්නේ අපටයි බැරි ඔබටයි පුළුවන්. ඔබට ගෙයි බිත්ති හතර ඇතුලේ කාර්ය තියෙන. අපට ලෝකයේට වැඩ පැවසියා. අපට තරම් කාර්ය බහුල නැහැ. ඔබට වැඩ ඕනනම් වැඩි කරගෙන ඇති. නැත්තම් අපට වඩා වැඩ අඩු. අද කාලේ හැටියට එදා නම් කිව්වේ අබෝ කාසරේට. මේ බයිදාර නිදහස් කියලා. අද මට නම් තේරෙන්නේ නැහැ එහෙම නිදහසක්. මෙහෙ අත්තන්ට වැඩි ඉඩක් තියෙනවා. දොර වහගත්තාම කවුරුහත් දොර තට්ටු කරන්නේ නැහැ. අපි ගේට්ටු වහලා තිබුණා ගේට්ටුවට ගහනවා. කරලා හරියනවා. එනිසා අනිත් එක තමයි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ කියන පැවිද්දෝ විතරක් නෙවෙයි. සෙවණ පිළිස. වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා. එතකොට මේ ධර්ම අවබෝධ කළේ වික්ෂු වික්ෂුණී විතරක් නෙවෙයි. උපාසක උපාසිකාව සුදෙවන් මහරජතුමා රජමැදුරේ ඉඳගෙනයි අනාගාමීව වැඩ සිටි. අවසන් මොහොතේ රහතන් වහන්සේ නමක් ඇටියෙදි තුන්වෙනි පුළුවන්. නිගල අනාගාමී උපාසකවරු උපාසිකාව බොහෝ විදියා. එනිසා මේ ධර්මය විහිද පැවිදිද කියන කාරණාවක් මේ පැවිදි ජීවිතය නිවැරදිව හඳුනාගෙන කටයුතු කරන්නේ නම් ඒ අතීත පැවිද්ද තුල නම් වැඩි නිදහසක් වැඩි විවේකයක් තිබුණා. මොකද පැවිද්ද පිළිබඳව අපි වර්ධවා ගැනීමක් කරලා තියෙන වර්තමාන බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව හඳුනගෙන බුදුහාමුදුරුව පළමුවෙන්ම කළේ සිවුරු කරට දාපු ගමන් ධර්මයේ කියලා දීලා අරඤ්ඤගතව රුක්ක මූලගතව සීනාකාරක ඒ ටික අවසන් කරගෙන ආපු අයට කිව්ව චරත වික්‍රේ චාරිකන්. අද අපට සිවුර කරට දාපු ගමන් චරත වික්‍රේ චාරිකන්. ඒකේ වැරද්ද තියෙනවා හැම තැනකම. එහෙම අඩුවක් තියෙනව නැත්තම් පැවිද්ද තුල වැඩි ඉඩක් වැඩි පහසුකමක් තියෙන බව ඇත. නමුත් අපි දැන් මේ අපිට මේක කරන්න බෑ කියලා අතහැර දැම්මොත් වැටෙන්නේ භයංකර සසරට. ඒ නිසා මේ බුදුදහම අපට ගිහි ජීවිතය තුල වුණත් ප්‍රතිඵලයක් ලබන්න බැරි දහමක් නෙවෙයි. කෝටි 7ක් සිටිය ජනතාවගෙන් කෝටි 5ක් සවැත්නවල මගවලලා බින් වුණා කියලා. ඒ නිසා ඒක ලොකු බාධාවක් වෙන්න බෑ. ඊළඟට තමයි උපන් මග උපදවාගත් මග වැඩිම හා නූපන් මග ඉපදවීම කියලා අවස්ථා දෙකක් තියෙනවා. ඔය උපදවාගත් මග වැඩිම කියන කාරණාව ටිකක් අපහස වෙන්න පුළුවන් දෙයක්. හැබැයි නූපන් මග උපදවා ගන්නවා කියන එක විහිද පැවිදිද කියන කාරණාවේ කිසි වෙනසක් නැහැ. ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමයි මේ ධර්මය මේ සමාජයට කරන්න බැරි, පුරන්න බැරි, වඩන්න, භාවිතා කරන්න ගියොත් පවුල් ජීවිත දෙදරා යන සමාජ ජීවිත පවත්වාගෙන යන්න බැරි තරමට ඇද වැටෙන වැඩපිළි වෙලක් හැටියට මාර සංකල්පයක් අපි තුළ ඇති වෙලා තියෙනවා. ඇති වෙන්න සාධාරණ හේතුත් තියෙනවා. ධර්මයේ නමින් වැරදි මාවත්වල ගිය වැරදි විදියට මනසිකාරය කළ වැරදි විදියට පිරු අය වැරදි උත්තර අරගෙන තියෙනවා. ඒ අය දිහා බලන සමාජයේ තීරණය කරන ඔන්න ධර්මයේ පස්සේ ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා වෙච්ච වැඩි අනිත් අයටත් ඕක තමයි වෙන්නේ කියලා බොහෝ වෙලාවට සමාජයේ බිය ගන්නවා තියෙනවා. ඒකේ ඒකල භාවිත සත්තවුන් වී සෝවාන් වූ විසාකාව විරාගී වුණේ නේ. තමන්ගේ ස්වාමියා හොඳින් සතුටු කළා. දරුවන් 20 දෙනෙක් දී කළා. ව්‍යාපාරික ජීවිතයක් ගත කළා. ගව පාලනයේ කුසිකර්මාන්තේ හොඳ රේදුනා. පිරිස් පාලනය හොඳින් කළා. ඒ අතර මේ ශාසනය අතුල දායකාව හැටියට ලොකු අගතියක් ඉන්නවා. මාර්ගපාලය මොකටද බාධා වෙලා තියෙන්නේ? කොතනකටද බාධා වත්? බාධාවක් කරගෙනනේ. එනිසා එදා සමාජයේ බොහෝ අය මාර්ගඵලය ලෞකික ජීවිතය අර්ථවත් කරගන්න උදව් කරගත්ත මිස ඒක බාධාවක් කරගත්තා. බෞද්ධයා කියලා කියන්නේ සියල්ල අතහැර දාලා යන අසරණෙක් නෙවෙයි, දුප්පතෙක් නෙවෙයි. බෞද්ධ තම අපි ළඟ තියෙනවා නම් ස්වයං පෝෂිතයි. අතීතේ ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි ඇවිල්ලා මංකොල්ල කෑවි බෞද්ධ රටනාච්. බෞද්ධයෝ ළඟ තමයි එදා සම්පත් තිබුණේ. අපි ළඟ බෞද්ධ ප්‍රතිපදාව තියෙද්දී අපි ධනවත් බලවත්. ඒ ප්‍රතිපදාවෙන් තොර වී බෞද්ධ නම ඇති කල්හි අපි දුප්පත්. අද ලෝකයා ඇඟිල්ල දික් කරන බෞද්ධ රටවල් ඔක්කොම දුප්පත්. බෞද්ධකම නිසා නෙමෙයි, බෞද්ධකම නැති නිසා. එනිසා ධර්මයේ අපිට බාධාවක් නැහැ. ඉහෙද පැවිදිද කියන කාරණාව. ධර්මයේ තුල අපිට කළ යුත්තේ පවතින වර්තමානයේක ඇත්ත හඳුනා ගැනීම. අතීතේ නානු සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාසෙන්ති තත්ත තත්ත විපස්සති. උච්චාරණය කරන්නේ ඕක අමාරු දෙයක්. වැඩ කරන ගමන් කරන්න පුළුවන්. අනිත් අයට වඩා වැඩියෙන් වැඩ කරන්න පුළුවන් ප්‍රතිපදාව. දැන් අපි වැඩ කරන්න ගියාම අතීත දේවල් සිහි කර කර ඉන්න ප්‍රමාදයි. අනාගතේ මෙහෙම මෙහෙම කරනවා කියන තියෙන මාළිගාව. වර්තමානයේ වැඩ වෙන්නේ. අතීතේ අනාගතේ අන්ත දෙක අතරුණා නම් වර්තමානයේ හොඳට වැඩ සිද්ධ වෙනවා. වේගවත් මුලාවකුත් නැ නිවන් දකින නුවණකුත් එක්ක කාර්යයක් කරනවා. එනිසා අපට නිවැරදි දහම නොලැබීමේ අඩුවක් මිස එක ජීවිතයට බද්ධ කරගන්න නොහැකියාවක් ඇත්තෙම නැහැ. එතකොට අර එක ප්‍රශ්නයක තිබුණා ඉඳගෙන ඉන්නකොට නම් එන අරමුණු මුලා නොවී බැලිය හැකිය යන එන ගමනේදී වැඩපළ කරන වෙලාවේදී ඒක කොහොමද කරන්නේ කියලා. ඒ ප්‍රශ්නය තුළ වැටහෙනවා ඉඳගෙන ඉන්න කරගෙන දේ අඩුවක් ඇති බව. ඉඳගෙන ඉන්න වෙලාවේ යමක් කරන්න පුළුවන් නම් ඇවිදින වෙලාවේ වැඩපළ කරන වෙලාවේ ඒකමයි කරන්නේ. දැන් අපිට මේ වෙලාවේ බණහන. මේ බණහන වෙලාවේ බාහිර දේවල් නම් සිතෙන් බාහිරයටනම් එහෙකන යොමු කරලා තියෙන්නේ බණහනවා කියන ක්‍රියාවේ අපි නේ. බණහනවා කියන ක්‍රියාවේ වර්තමානයේ ඉන්නවා නම් අතීතයට අනාගතයට යන්න බෑ. බාහිරයට යොමු වෙන්න බෑ. එතකොට දැන් අපි හඳුනාගත යුතු වෙනවා ධර්ම තුල අතීතේ බැරිලා යන්න අතක් නැහැ. අනාගතේ ඉපදිලා නැහැ. දැන් අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව යමක් සිහි වෙනවා නම් මෙනෙහි වෙනවා නම් ඒ අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි. අතීතයේ ඇති බවට අනාගතයේ ඇති බවට වර්තමානයේ තුල අපි ඇති කරගත්ත මුලා සහගත චින්තනයක් එතන තියෙනවා. මෙරිලා නම් මෙරිලා නේද? ඒක මෙරිලා. දැන් අතීතයේ ඇති බවට දැන් සජීවී වෙලා නැත්තම් ඒ අවිද්‍යාව සහගත බවම වර්තමානයේ ඇත්ත නොදන්නාකම. අනාගතයේ ඉපදිලා නේ. අනාගතයේ ඇති බවට දැන් දැනෙනවනම් ඒ අවිද්‍යාව සහගත මනසේ නිර්මාණයක්. වර්තමානයේ ඇත්ත දන්නවා. වර්තමානයේ ඇත්ත දන්නවා කියන තැන පිළිගන්න තැනක් නැහැ. වර්තමානයේක හැමතිස්සෙම හම්බ වෙන්න ඕන යම්කිංචි සමුදේයන් පංසප්පන් සම්පේ ගොල්ලා. ඒ ධම්මා හේතුඵලවාදයේ සංකෘතය ඒ සංචය විරෝධ අනිත්‍යවත සංඛාර උපාද වෛරම්‍ය උපද්දිතාමි උපද වේ වෙන බා උපද නිරුද්ධ උපව හිතන්න තරක් හම්බ වෙන්න බැ. ඒ බඳු ධර්මක අපේ මනස තබා ගන්න පුළුවන් වුණොත් සෑම ඉරියව්වකම හැම ආයතනයකම යථාර්ථයේ එහෙම දෙනවා. කනට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක එතනින් අවසන්. දැන් මම ඒ ශබ්දයේ ඇති බවට ශබ්දයේ නිත්‍ය බවට අරගෙන තමයි ඒ ශබ්දයේ අවලාගේ කියලා සීකර ගන්නකොට සීකරගන්න මම මොනවාදවත් කන නිත්‍ය වෙලා ඒකට සබ්දේ නිත්‍ය වෙලා සෝත විඥාන නිත්‍ය වෙලා ස්පර්ශ නිත්‍ය වෙලා සබ්දේ නිත්‍ය වෙලා ඒ මම නිත්‍ය බවකට දැන් සිහි කරගෙන තියෙනවා. ඉන්න සතෙකු මේ සබ්දයක් මේ සිහි කරගෙන තියෙනවා. අනිත්‍යය ඉදුවර නිත්‍ය කොට අරගෙන වැරද්ද සිද්ධ වෙලා ඉවරයි. එබැවින් ඉඳගෙන හිතගෙන යමින් නිදියමි කොයි ඉරියව්වෙ හිටියා නුවණ පවත්වන්නේ. එතනදී අපි මොහොතක් සංවේදී වුණොත් ඔබට දැනේවි. ඇසීමත් ඒ සමයෙන්ම තමන් විසින් සිහි කරගෙන මේකෙන් එකට බද්ධ වෙලා යන හැටි. මුලාව යෙදෙන්නේ, අවිද්‍යාව යෙදෙන්නේ එතන. අපි ඒ ගැන කතා කරේ නෑ තාම. ඒ බඳුනවලට ඒ බඳු අවබෝධයක විසෙන්නට පුළුවන් නම් මං කියන්නේ එතන වැදෙන්න පුළුවන් තැනක් කියලා. ඒක වෙන්නේ. එහෙම වුණා නම් ආය කළේ විත්තක් නේ. සතකෘත්‍ය. දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං, මුතේ මුත. දැන් අපිට ඉස්සෙල්ලා තියෙන එතන දැනගන්න මෙහෙම වෙනවනේ. මෙහෙම නේද වෙන්නේ. අන්න අපට සමත විපස්සනාව ඕල වෙන්නේ එතන නිදහස් වෙන්න. ඒ මුලාව, ඒ වැරද්ද නිවැරදි කරගන්න. වරදට වැටිලා වරද දිගේ යන්නේ නැතුව මෙහාට ඉන්න ගැලවෙන්න. ඕක ජෝක ග්‍රන්ථ නීවරණ උපාදාන වශයෙන් බැඳිලා යන්නේ නැතුව නිදහස් වෙන්න ගැලවෙන්න. ඉතින් මේ වැඩ පිළිවෙල අපි ඉදිරියට කතා කරමු.
ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එක ප්‍රශ්නකින් අහනවා, සංයෝජන දුර්වීමේදී ප්‍රථමයෙන් දුර්වන සංයෝජන මොනවාද? එසේ දුර්වන බව නිශ්චිතව දැනගත හැකි කෙසේද? සාමාන්‍යයෙන් ඇලීම අඩුවීම, තරහ යාම අඩුවීම මගින් සංයෝජන දුර්වීම තීරණය කළ හැකිද? තවත් ප්‍රශ්නයක් අහනවා, චිත්තානුපස්සනාවට අනුව බලන කරේ.
සංයෝජන දුරුකිරීම. සංයෝජන දුරුකිරීමේදී පළමුව මාර්ග සිතති. ගුරුවර සංයෝජන මොනවාදැයි විමසා බැලුවොත් අපි කවුරුත් දන්නවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතං වාපි යදං චතු අපායේ නිතරිත්වමුතු සචාම් විතානාදී අබම්බෝත සහ වස්ස දස්සල සම්. යම් කලක දර්ශනයකින් යුක්ත වූවොත් තයස්සු ධම්මා ජනිතා ධර්මතා තුනක් ගෙවිය මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතං වාපි යදං සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ. ඒ හේතුවෙන් චතු අපායේ හිත විපම සතර අපායට යන්නේ නැහැ. සතර අපායේ නිදුන චචා විතානානි අබභෝකා කාරණා හයකට අබවියද කරුණු හයක් කරන්නේ නැති කෙනෙක් නමර පංචානන්තරේ කර්මයකට යන්නේ නැහැ. ඒකාන්තයි. මිත්‍යා දෘෂ්ටියට නේත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. මේ කාරණා හයට නිත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන්ම රැඳෙන්නේ සචා විතානාදී අබ්බ. එම් මෙහා කරුණක් ගැන එහි කියලා නැහැ. මේ අනන්තරේ පාප කර්මය නියත නිත්‍යා දෘෂ්ටියකට යාමක් වෙන්නේ. මේ දර්ශනයකින් යුක්තව නීවරණ ධර්ම දුරු කළ කෙනා. එතකොට එතන නීවරණ යටපත් කිරීමක් නොව නීවරණ සම්පූර්ණයෙන් ඉවත් කර දැමීම, ගෙවා දැමීම, සේ කොට දැමීම. සෝතාපන්න බව තුළ තුන් සංයෝජනයක් සකදාගාමී භවයේදී කාමරාග ව්‍යාපාද ගෙවියාම අනුසේත්‍රියේදී අනාගාමී භවයේදී අනුසේ සහිතව රාග දේශ කාමරාග ව්‍යාපාද නිවරණ ධර්මයන් ගෙවියාන වශයෙන් ගෙවියාන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා පංච කෝරම් භාගයේ සංයෝජන උද්දම් භාගයේ සංයෝජන උද්දක වසවන සංයෝජන රහත් මාර්ගයේ සතුරාගය. එතකොට මෙන්න මේ සංයෝජන ගෙවන මේ ඥාන දර්ශනයේ කුමක් කියන එකයි අවශ්‍ය. ඒ ඥාන දර්ශනයේ උදෙසායි අපි අවධානය යොමු. ඒ ඥාන දර්ශනයේ විසින් කරන කාර්යයක් සංයෝජන මට කරන්න බැහැ. මම කරන්න හැදුවොත් ඒක වෙන්නේ නැහැ. ඒ සංයෝජන ගිවා තමන්නේ ඒ දර්ශනේ. ඒ දර්ශන ඥානයෙන් මේ සම්මාදිට්ඨියෙන් ඒක කරන්නේ. මට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මට තියෙන්නේ සම්මාදිට්ඨිය උපදවා ගන්න. ඒ උපන් සම්මාදිට්ඨියෙන් ඔය කියන සංයෝජන තියෙනවා. සම්මාදිට්ඨිය උපදවා ගන්න නැතුව ඒ දර්ශනය පහළ කරගන්නේ නැතුව මේ සංයෝජන එකක්වත් ගෙවන්න බෑ. එහෙම නම් දැන් අපි හොයන්න ඕන ඒ සංයෝජන ගෙවෙන සම්මාදිට්ඨිය හරි දැක්ම මොකක්ද කියලා. එතකොට එතනදී හම්බ වෙනම සංකිට්ඨේන පංචපාදාන ඛණ්ඩා දුක්ඛා කියන තැනට සැබෑ වූ අර්ථය. දැන් අපි එතනදී රූප කියලා ගත්තොත් අපි රූපස්කන්ධය, රූපපාදානස්කන්ධයයි, ස්කන්ධයි, උපාදානස්කන්ධයි කියනකොට වෙනසක් නැහැ. සමසමව සලකනවා. එහෙම විය නොහැකි. ඒකට නිදර්ශන ගොඩක් තියෙනවා. ආසිරිසෝමව සූත්‍රයේ දිහා බැලුවොත් රූපයේ සර්පය හතර දෙනාට සමානයි. රූපයේ සර්පය හතර දෙනා. සර්පය හතර දෙනාගේ ආදීනවයේ දැකලා භයානකකම දැකලා ඒ සර්පයන්ගෙන් මිදලා නිදහස් වෙලා පැනර යනකොට පස්යෙන් එළවන වදකිය පස්සෙන් වෙනම දක්වන සර්පය හතර දෙනා තෙලවන පංච උපාදානස්කන්ධයේ නැමැති සර්පේ සතුරු පස් දෙන පස්සෙන් එළවන වෙන. එතකොට ওই දෙක එකට ගැලපුවා. ඒ දේශනාව ගැලපෙන්නේ. ඒ බුදුමහාරක දේශනාව හරිනම් අපි ඉන්න මත වෙනස් කරන්න. අපි ඉන්න මතේ හරිනම් ඒ බුද්ධ දේශනාව වෙනස් කරන්න. එතකොට අපි කොයි එකද අතහරගන්නේ කියන එක අපි තේරුම් ගන්න. ඊළඟට තව තැනකින් ගත්තොත් අපි උපාදාන තණ්හා වාචය ඒක ක්ලේශයෙන් හටගන්නේ. ක්ලේශයෙන් හටගන්නේ. හැබැයි රූපය ආහාර වේදනා සංඥා සංඛාර ස්පර්ශය විඥානේ නාම රූපයි. ස්කන්ධ පිටක වෙනම පාත්‍ය දක්වලා හේතු දක්වලා. එතකොට ඒ අනුව ඒ වෙනස හඳුනා ගන්න ඕනේ. ඒ වගේ තව සූත්‍ර ගණනාවකින් ඒ අදහස විවෘත කර ගන්න පුළුවන්. අපි තවදුරටත් කල්පනා කරලා බලමු ඒ සංයෝජන ගෙවෙන සම්මාදිට්ඨිය පිළිබඳව හඳුන්වන තව කතා කරන්න ප්‍රශ්න ඉදිරියට එයි. අපි ඒවත් එක්ක සම්බන්ධ කරලා ඉගෙන තව ටිකක් කතා කරමු. එයි සංඥාස. ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා ඉත්තානුපස්සනාවට අනුව බලන කල සිතේ සංසිඳීම විබඳ වලකින් ඇති යන්නේ දෙයි පනාකට දෙන්න. චිත්තානුපස්සනාව දැන් සතර සතිපට්ඨානයේ තුලින් කායානුපස්සනාවෙන් අපේ රූපය පිළිබඳවයි සොයා බලය යුතුය. වේදනානුපස්සනාවෙන් වේදනා ස්කන්ධය පිළිබඳවයි සොයා බලය. චිත්තානුපස්සනාවෙන් විඥාන ස්කන්ධය පිළිබඳවයි සොයා බලය. ධම්මානුපස්සනාවෙන් සංඥා සංඛාර ස්කන්ධ දෙකයි සොයා බලය. සතිපට්ඨානය තුළ මේ ස්කන්ධ පිළිබඳ දැකීම දුක පිළිබඳ දැකීම කියන කාරණාවයි කියවෙන්නේ. එතකොට චිත්තානුපස්සනාවේදී මේ කාම ලෝකයේ තුල තාම කාම ඇසුරට ගත කරන කෙනාට ගෙවන්න වෙන්නේ කාමාසුරේමයි. ඒ මත තියෙන සුභ සංඥාවමයි නිත්‍ය සංඥාවමයි දුරුකදී. චිත්තානුපස්සනාවක් වඩන කෙනාට මූලිකව කය පිළිබඳව සත්‍ය ප්‍රකට වෙන ආකාරයෙන්මයි පළමුව කළ යුත්ත කරන්න වෙන්නේ. මොකද එතනටමයි මනස ගිහිල්ලා පිටින්. දැන් අපි ගත්තොත් මෙහෙම සරාගං වා චිත්තං සරාගං චිත්තාති පජා. දැන් මා තුළ සරාගී සිතක් උපන්නා කියලා දැනගත්තා කියන්නේ සිත සරාගී. කොහොමද හිත සරාගී වුනේ? නිකම්ම බැරි. සරාගී වෙන්න සුදුසු අරමුණක් නිමිත්තක් ලැබිලා තියෙනවා. සරාගී වුනේ සමහර විට යම් පුද්ගලයෙකුට කෙනෙකුට සාපේක්ෂව වෙන්න අරමුණු වෙලා වෙන්න පුළුවන්. දැන් මම කෙනෙක් පුද්ගලයෙක් හැටියට යමෙක් හඳුනා ගත්තා, ඒ හඳුනාගත්ත තැන යෙදුණු ධර්මයෝ මොනවද? එබඳු තැනක මම සිහි කරගත්ත දේ මොනවද? මේවා ගැන හොයාගෙන යනකොට රූපය පිළිබඳව තවදුරටත් ඇත්ත දැකීම සඳහාමයි සිත මෙහෙවන්නේ. මොකද සිත සරාගී වුණේ සුභ නිමිත්තෙන්. සුභ වශයෙන් අරගෙන සුභ වශයෙන් ගත්ත කියන තැන බාහිර වශයෙන් පුද්ගලෙ කෙනෙක් නිමිති වෙලා ඒ අනුවයි මේ සිත සරාගී. එතකොට මට ඒ සිතේ සරාගී බව ගැනීම සඳහා පළමුකොට ඒ සිත සරාගී කළ සුභ නිමිත්ත සුභ සංඥාව විදරවන්න. ඒක හිස් කරන්න. ඒක හිස් කිරීම සඳහා මට ආපහු කය පිළිබඳවම බලන්නේ කායපස්සනාවට යන්න. කායානුපස්සනා වඩලා පිරිපුන් කෙනෙක් කය පිළිසිඳ දැනගත්ත කෙනෙකුට චිත්තානුපස්සනාවක් වෙනවා. එතනට ඔය කියන අදහස් එන්න බෑ. එතකොට විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ කාමයෙන් වෙන්ව අකුසලයෙන් වෙන් වූ අවස්ථාවක් වෙන්න ඕනේ අවස්ථාව. මොකද ඇහැ කන නාසය දිව කය රූප ශබ්ද ගන්ධ රස පහස මේවා අරමුණු වෙන තාක් කල් මේ කාම කාම ලෝකේ කාම නිමිති කාම අරමුණු කාමයෙන් වෙන් වෙලා නැහැ. එතකොට ප්‍රාථමිකව මේ බඳු කාම නිමිති කාම අරමුණු සේවීමෙන් සුභ වශයෙන් කියන සිත සරබිලයි. එතකොට ඒක ගෙවන්න රාගයක් 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 කියලා ඒක හිතුවම යට ගහ ගන්න පුළුවන්, සංගව ගන්න පුළුවන්. ඇත්ත බැලුවා වෙන්නේ මේ භාවනාවේදී ඇත්ත හොයන්නේ වහනවනේ. ඇයි සිත සරබිලෝ අන්න හඳුර ගන්නවා මේ නිමිත්ත. මේ පුද්ගලයේ කෙනෙක් හැටියට අරගෙන මේ කෙනෙක් පුද්ගලයේ හැටියට හඳුන ගන්න තියෙන තැන තිබුණේ මොනවද? මේ ආත්ම සංඥාව, පුද්ගල සංඥාව. මේ පුද්ගල සංඥාව නේද මේ පුද්ගලයේ හැටියට කෙනෙක් හැටියට සෙවනැල්ලක්, ඡායාවක්, පවෙක් ඇති තැනක මේ සත්‍යෙත් පුද්ගලයෙක් කියලා හිතාගෙන සිතසනාගේ වෙලා නෑ. අන්න මිත්‍යාව හඳුන්වලා දෙනකොට හිතට අර හිතේ උපන් සරණදී බව ගෙවෙනවා. එහෙමත් නොගෙවෙනකොට මෙතන තියෙන්නේ මේ ධම්මසඤ්ඤාව. මෙබඳු තැනක රැවටීමෙන් රූපයේ වර්ධවා ගත්තොත් ඒ රූපයේ තැන මෙන්න මේ වගේ දෙසිස් කෝපයක් අසුබ වූ අසාර වූ දුක වූ කුලයක්. ඒ පැත්තත් බලනවා, ඒ පැත්තත් හිතනවා. දැන් එහෙම බලලා එහෙම හිතලා අර සිතේ සරාගී බව ගෙවන්න. එතකොට චිත්තානුපස්සනාව කියලා කියන්නේ තාම කාමයේ අතහැරලා නැත්නම්, කාම ලෝකේ අතහැරලා නැත්නම්, දස ආයතනයෙන් නිදහස් නැත්නම් ඒ තාක්කල් නැවත නැවත ඒ කය පිළිබඳව බලන තැනටම රාගී වෙන, ද්වේෂී වෙන හැම තැනකම එන්න. එතනින්මයි ඒ ගැටේ ලිහන්න වෙන්නේ. එතන ආ බැඳිලා ඉන්නේ. ඒ නිසා එතන හඳුනාගත ඉදිරියට ඇවිල්ලා නාදි වාසේති පජහති විනෝදේති ්‍යන්ත කරෝති හනවාමට. ඔය වචන වලින් කියන අර්ථ පිරිනකම් ඒ කාර්ය කළ යුතුයි කියන අදහස තේරුම් ගන්න. අපැහැදිලි නම් මරිණ ආපහු අහන්නවා.
ඊළඟ ප්‍රශ්නය, සතිසම්පජඤ්ඤයේ අරමුණ වෙන විට පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම ගැන ඒ ගැන නොසිතා සිටීමේ කර්ම ශය කරගත හැකි නේද? කරුණාවෙන් පහදා දෙන්න. සතිසම්පජඤ්ඤයේ අරමුණ වෙන විට පංච සිටීමෙන් කර්ම ශය කරගත හැකි නේද?
සතිසම්පජඤ්ඤයෙන් අරමුණ වෙන්නේ කොහොමද කියලා නම් මන් දන්නේ නැහැ. සතිසම්පජඤ්ඤයෙන් සිහි නුවණ පවත්වලා අපිට අරමුණු අතහැර ගන්න පුළුවන්, අරමුණු වලින් තොරව ඉන්න පුළුවන්, සතිසම්පජඤ්ඤයෙන් අරමුණ තුළ මුලා නොවෙන්න පුළුවන්. ඒක තමයි සතිසම්පජඤ්ඤයෙන් කළ හැකි උපරිම දේ. කොමුණත් කමන්නේ ඒක සමාධිය තුළ බොහොම බලවත් වෙසක අදහසක් කියුණා. එසේ එන පංච පාදානස්කන්ධ වශයෙන් එන අරමුණු නොසිතා සිටීමෙන් කර්මක්ෂය කළ හැකි කියන එක. අද වර්තමාන කාලයේ අපේ රටේත් බෞද්ධ භාවනාවක් යැයි කියමින් මාර්ග භාවනාවක් හැටියට බොහෝ දෙනාට බෙදා දෙන වැරදි න්‍යායක්. වැරදි න්‍යායක් ඒ. බොහෝ දෙනෙක් හිතනවා චේතනාවන් භික්කවේ කම්මං වදා. සිතීම තමයි කර්මය. සිතුවක් තමයි කර්මය. ඒ නිසා නොසිතා හිටියොත් කර්මක් සේරෙනවා. ඔය අදහස ඉදිරිපත් කරගෙන සිතීම නෙමෙයි කළ යුත්තේ නොසිතීමයි කියලා බැලූ බැලමට හරි නේද අපේ කියලා හිතන චේතනාම් භික්කවේ කම්මං. ඉතින් එහෙනම් නොසිතා ඉන්නකම නෙතියෙන්නේ. නොසිතා ඉන්නෙත් හිතලානේ. මම වන්ද නොහිතා ඉන්නවා කියලා හිතලම නොහිතා ඉන්නේ. නොහිතා ඉන්නත් හිතලම ඉන්නවා. ඒ නිසා එහෙම කරන්න බෑ. අනිත් එක තමයි මම මේ අදහස ධර්ම දේශනාවේදී මතක් කළා. චේතේති පතප්පේති අනුසේති. න චේතේති පතප්පේති අනුසේති. න චේතේති පකප්පේති අනුසේති. දැන් සිතනවා කල්පනා කරනවා දෙකයි. චේතේති පකප්පේති. හිතන්නේත් නෑ කල්පනා කරන්නේ. හිතන්නේත් නෑ කල්පනා කරන්නේත් නෑ. අපි සමහරවිට ඔය බැලුවට බලාගෙන ඉන්නේ. මොකුත් හිතන්නේ නෑ මොකුත් කල්පනා කරන්නේ නෑ. බැලුවට බලාගෙන ඉන්නවනේ පැයකන. මොකුත් හිතපු බවකුත් නෑ කල්පනා කළ බවකුත් නෑ. නමුත් එතන තිබුණ අනුසේති බාහිරයක් තියෙනවා කියන අදහස. මෙහි හිස් අවකාශයේ වූ තියෙනවා මං අහස දිහා වූ බලාගෙන හිටියේ හිස් අවකාශයේ වූ දිහා බැලුවා කියන අදහස තියෙනවා. හිතුවේ නැතත් කල්පනා කළේ නැතත් බාහිරයෙන් යමක් ඇත කියන හැඟීම් මාත්‍රය දැනීම මාත්‍රය ප්‍රමාණවත් විඥාන ස්ථිතියක් විඥානයේ පිටා විඥානයේ නැමැති බීජය පැලවෙන්න ඒ භෝගය. ඒ නිසා හිතුවත් කල්පනා නොකළත් නොහිතුවත් කල්පනා නොකළත් අර ප්‍රමාණයේ ඇති විඥානයේ පිටා. ඒ නිසා මගේ බුදුහාමුදුරුවෝ එබඳු තැනකින් මඟ පෙන්වලා නැහැ. උන්වහන්සේ සිටීම මෙනෙහි කිරීම දෙකත්කට බෙදුවා. ජානතෝ වහං භික්ඛවේ පස්සතෝ ආසවානං khayam vadāmi no ajānato no apassato kinca bhikkhave jānato kim passato āsavānaṃ khayo hoti yonisocha manasikāraṃ ayonisocha manasikāraṃ. එතකොට උන්වහන්සේ යෝනිසෝ මනස්කාරය අයෝනිසෝ මනස්කාරය කියලා දෙකට බෙදුවා. දෙකට බෙදලා ඒ අයෝනිසෝ මනස්කාරය අතහරින්න. මෙනෙහි නොකළ යුතුද මෙනෙහි නොකරන්න. නූපන් ආශ්‍රව උපදිනවන නූපන් ආශ්‍රව වැඩෙනවන මේ නොමෙනෙහි කළ යුතුද? අමනසිකරණීයානම් ධම්මානම් අමනසිකාර. මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්නේ. ඒක නොකර ඉන්න. මනසිකරණීයානම් ධම්මානම් මනසිකාර. මෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි කරන්න. මෙනෙහි නොකළ යුතු ධර්මයෝ මෙනෙහි කරන්න එපා කියුවා. මෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි කරන්න කියුවා. එතකොට යමෙක් මෙනෙහි කළ යුතු ධර්මයෝ මෙනෙහි නොකරයි නම් මනසිකරණීයානම් ධම්මානම් අමනසිකාර. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරයි නම් අමනසිකරණීයානම් ධම්මානම් මනසිකාර. මෙනෙහි නොකළ යුතු යැයි වදාළ දේ මෙනෙහි කරයි නම් එයාගේ නූපන්නාසර උපදිනෝපන්නාසර වැඩි. එතකොට බුදුහාමුදුර අපට පැහැදිලිව අනුදැනවදාලේ නොසිතා ඉන්න නෙමෙයි. මනසිකරණේ ආනන්දම්මානම් මනසිකා. මෙනෙහි කරෙද්දී අමනසිකරණේ ආනන් අමනසිකා. මෙනෙහි නොකළ යුතු දේ නම් මෙනෙහි කරන්න එපා. එතකොට මේ දෙක බෙදා ගන්න නැතුව මේ දෙක වෙන් කරන්න නැතුව මුකුත් හිතන්න නැතුව ඊට පස්සේ හිතවදාවක් වෙන්නේ නැහැ. හිතුවත් නොහිතුවත් බාහිරයක් ඇත කියන අනුමාත්‍රය ප්‍රමාණවත් මේ සසරේ නැදෙන්න පැටලෙන. එනිසා ඒක ඉතාමත් වැරදි මිත්‍යා මාර්ගයක් නොමකට යෙවීමක් බව අමතක නොකළ යුතුයි.
සස්තේ දෙකයි විලාසොන්ද තවදුරටත් දෙන්නට යනවා.
ඊළඟ ප්‍රශ්නේ කොටස් කීපයක් තියෙනවා. භාවනාව යනු පරයන්තයක හිදීම පමණක්ද යෝනිසෝ මනසිකාරයෙන් භාවනාවක් වේද කියලා අහනවා. ඊළඟට අහන ඉන්ද්‍රිය ධර්මයන්ගේ චරිත විද්‍යා ධර්ම හෝ චරිත ස්වභාව අනුව කවටහක් තෝරාගත හැකිද? මින් බලාපොරොත්තු වන ඉලක්කයට ඉක්මනින් ලබා දීමට උදව්වක් වේද? සමූහ භාවනා කමඨාන් හැබෑවතුම වැදගත්ද? නැතිනම් තමාට ගැලපෙන කමඨාන තමාම තෝරා ගත යුතුද? තමාගේ ගුරුවරයාට තමාගේ බුද්ධිය මෙහෙවා කමඨාන් තෝරා දිය හැකිද? නැතිනම් තමාම තමාගේ ප්‍රඥාව මෙහෙ තෝරා ගත යුතුද?
අද කලයේ ප්‍රශ්නයක් ඉස්සෙල්ලම
භාවනාව යනු පරයන්කෙහිදීම පවඩක්ද යෝනිසෝ මනසිකාරය භාවනාවක් වේද?
මූලික වශයෙන් ගත්තාම භාවේතිති භාවනා වඩනවා යන අර්ථයෙන් භාවනාව මොනවද වඩන්නේ? වැඩිය යුතු ධර්මයෝ දෙකක් පිළිබඳව විශේෂයෙන් කියවෙනවා. චිත්තං පඤ්ඤංච භාවය. සිත ප්‍රඥාවත් දෙක වැඩිය යුතු ධර්ම. සිත වඩන භාවනාව චිත්ත භාවනාව, නුවණ වඩන භාවනාව ප්‍රඥා භාවනාව. ඒ චිත්ත භාවනාවට සමත භාවනාවක් කියන, ප්‍රඥා භාවනාවට විදර්ශනා භාවනාවක් කියන. එතකොට ඉරියව්ව මත පරයන්කය කියන බාහිර භෞතික ක්‍රියාව මත නෙමෙයි භාවනාව කියන අදහස තීරණය වෙන්නේ. මෙන්න මේ සිත වූ ප්‍රඥාව වූ වැඩෙනවද කියන කාරණාව මත. එතකොට හිත වඩනවා නම් හිත වැඩෙනවා නම්, නුවණ වඩනවා නම් නුවණ වැඩෙනවා නම්, ඒ වැඩීමේ ක්‍රියාව භාවනා නමින් නම් කරනවා. ඉතින් ඒ භාවනාව බොහොම විවිධයි, විචිත්‍රයි. ඒ භාවනාව පිළිබඳව ප්‍රවේද ගත වෙනවා ඊළඟට ප්‍රශ්න වලින් අපට ඒ ගැන කතා කරන්න පුළුවන්.
දෙවන කොටස ඉන්ද්‍රිය ධර්ම හෝ චරිත ස්වභාවයන් තව කමඩක් තෝරා ගත හැකිද? ඉන් බලාපොරොත්තු වන ඉලක්කයට ඉක්මනින් ලබා දීමට උදව්වක් වේද?
ඉන්ද්‍රිය ධර්ම චරිත ලක්ෂණ දැන් මෙයින් කියවෙන කියන්න හදන අදහස නම් අපි එක් එක් කෙනාගේ චරිත අනුකූලව කමටහන් වෙන් වෙලා තියෙනවා. රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, බුද්ධි චරිත, සද්ධා චරිත, විතර්ක චරිත ආදී වශයෙන් මේ ගැන කියවෙනවා. එතකොට ඒ චරිතයට ගැලපෙන කමටහන් රාග චරිතයට, අසුභය, දේශ චරිතයට, මෛත්‍රිය වගේ. නමුත් අපි පොදුවේ ගත්තහම අපි මේ හැම චරිතයකම ලක්ෂණ අපි ළඟ තියෙනවා. වරෙක රාගී වෙනවා, වරෙක දේශ, වරෙක බුද්ධි වෙනවා, වරෙක ශ්‍රද්ධාව වෙනවා, වරෙක විතර. එක එක වෙලාවට මේ ලක්ෂණ අපි ළඟ ක්‍රියාවට එනවා. විශේෂයෙන් රාග දේශ කියන ගති වරින් වර අප තුළ පහළ වෙනවා. එතකොට අපිට ඒ අවස්ථාවට වෙන වෙනම කමටහන් තියෙනවා. විශේෂයෙන් නීවරණ කියන මේ ආවරණ ධර්මයන් ඉවත් කිරීමේදී, එයින් නිදහස් වීමේදී එක කමටහනක් නැහැ. එක කමටහනකින් බෑ. ඒ මොකද නීවරණ විවිධ, එකිනෙකට වෙනස්. ඒ නිසා ඊට ප්‍රතිපක්ෂව කරන වැඩපිළිවෙලත් එකිනෙකට වෙනස් වෙනවා. කාවරාගේ කාමච්ඡන්දය රාගී සිත හටගන්න වෙලාවේ මෛත්‍රී වඩලා වේ. ඒ වෙලාවට අසුභේ වඩන්න. මම ස්වභාවයෙන් දේශ චරිතයක් වෙන්න පුළුවන්. මට අයිති මගේ චරිතයට අනුව මෛත්‍රී වෙන්න පුළුවන්. නමුත් එහෙම මොහොතකින් රාගීසිත කාමරාගයේ කාමචන්දේ පහළ වෙච්ච වෙලාවේ මට අයිති මෛත්‍රියයි කියලා ඒ භාවනාව වැළුවොත් අර කාමරාගයේ කාමචන්දේ සරාගයේ සිත වැඩෙන්න පුළුවන්. පිළිගෙනවන්නේ වැඩෙන්න පුළුවන්. රාගසිත වැඩෙන්න පුළුවන්. එතකොට මට ඒ වෙලාවේදී මෛත්‍රී භාවනාව අතහැරලා අසුභේ වඩන්න. මගේ චරිතය රාගී චරිතයක්. මට නියමිත අසුභය. ඒ බඳු චරිතයක් ඇති මට ද්වේෂය උපදින්න පුළුවන්. ද්වේෂය උපදින වෙලාවේ අසුභේ වඩලා නැහැ. මෛත්‍රී වඩන්න. එතකොට මෙන්න මේ නිවරණයන් ප්‍රතිපක්ෂව හටගත් ක්‍රීමේදී එක කමඨහනකින් එක භාවනාවකින් මේ මට යන්න බැහැ. ඒ නිවරණයට ඒ ක්ලේශයට ප්‍රතිපක්ෂව කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියන අර්ථය අරුතවා කියලා. බුදුරමෝ භාවනා කියන වචනේ නොයොදා යෝනිසෝ මනසිකාරයේ වචනේ දුන්නේ ඇයි? මේ නිවන් දකින්න ආශ්‍රවාක්ෂය කරන්න ඕන භාවනාව කියලා බුදුරමෝ දෙන්නේ නැහැ. බුදුරමෝ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ. එතකොට ඒක හරි ලේසි. මොකද එතකොට ඒක බෙදා වෙන් කිරීමක් නැහැ. දැන් උපන් ක්ලේශයේ කුමක්ද දැන් අටගත්ත නීවරණයේ කුමක්ද හඳුනාගත්තා. මේ නීවරණයේ ඒ ක්ලේශය යටපත් වෙන විදිහට කොහොමද හිතන්න ඕන? කොහොමද මේ මනස මෙහෙව කන්න ඕන කියන දැනුම මට තියෙනවා. එතකොට කමතහන්නේ කුසල වෙන්න කියලා කියනවා. එතකොට යුද්ධයකට මම දැන් යන්නේ. ඒ මාර පෙරිස ඇතුළතින් පිටතින් විවිධ වෙස් අරගෙන එනවා. ඒ එන එන කෙනාට පහර දෙන්න අවි මරණ තියෙනවා. එක අවියක් අරන් ගිහිල්ලා මේ සටන කරන්න බෑ. එතකොට ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ යෝනිසෝ මනසිකාරය කියන තනි වචනයක්. එතකොට ඒකේ අර්ථය හඳුනා ගන්න අපට වෙන් කරන්න බෑ. මෙන්න මේ සියලු සත්‍ය සූපත් වේවා සූපත් වේවා කියන හිතන එක යෝනිසෝමනසිකාරය. අසුභය අසාරයි දුගලයි පිළිකුල් කරලා කියලා හිතන හිතන එක යෝනිසෝමනසිකාරය කියලා වෙන් කරන්න බෑ. ඒක එහෙම දක්වන්න බෑ. යෝනිසෝමනසිකාරය කියලා අදහස් කළේ යම් තැනකින් නූපන්න ආශ්‍රය අකුසලයේ ක්ලේශය නූපදවන්න පුළුවන් නම් උපන් ආශ්‍රවය අකුසලයේ ක්ලේශය කියලා ගන්න පුළුවන්. ඒ යෝනිසෝමනසිකාරය. එතකොට ඒ සඳහා ඒ නැවත නැවත සිහි කරන නැවත නැවත හිතන නැවත නැවත මෙනෙහි කරන වෙනසක් විදිහේ වෙනසක් තියෙනවා. අසුභ වශයෙන් මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. මෛත්‍රී වශයෙන් මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. ඊළඟට අෂ්ට සංවේග වස්තු වශයෙන් මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. මුකුත්ම මෙනෙහි නොකොට විසර්ක වශයෙන් පහළ නොකොට විතර්ක සංසිඳවන ආනාපාන සතියාදී වශයෙන් නිමිත්තට සිත පිහිටවනවා වෙන්න පුළුවන්. ඒ අවස්ථාවට ගැළපෙන විදියට මේ මනස මෙහෙවීමේ පූර්ණ හැකියාව අපට තිබෙනවා. එතකොට ඒක හිතන්න එපා ඒක මහා අමාරු එකක් කියලා. දැන් අපට අර මුලින් කතා කළ කාරණා හතරයි තියෙන්නේ. එක්ක දකිනවා, එක්ක ඇහෙනවා, එක්ක දැනෙනවා, එක්ක දැනගන්නවා. මේ හතර මුලින්දී තමයි ඔය ඔක්කොම කරන්න වෙන්නේ. ඔය හතර මුලින්දී තමයි ඔය ඔක්කොම කරන්න. එතකොට මට දැකීම දැකීමකින් අවසන්නේ, ඇසීම දැනීම දැනගැනීමෙන් අවසන්නේ. එතකොට මට ඒක තාම බැහැ. මම දැකීමට සාපේක්ෂක වෙනවා, ඇසීමට සාපේක්ෂව හිතන්න පටන් ගන්නවා, දැනීමට දැනගැනීමට සාපේක්ෂව හිතන්න ගන්නවා. අන්න එතනකොට මම හිතනවා මේ විතර කරේ වැරදි නෙමෙයි, මේ විදිහට නේද මේ ආසර උපදිනවා නේද, නොකන ආසර අපසල් උපදින්න වෙනව නේද, උපන් ආසර අපසල් කෙලෙස් වැඩෙන්නේ නෙමෙයි. අන්න මට යෝනිසු මනසිකාරය යෝනිසු මනසිකාරය අනුගමනය වෙන්න දෙතේ. එතකොටයි එහෙනම් නොවැනේ කළ යුත්ත මෙනෙහි කළ යුත්ත කොතනද කියන වැටෙන්නේ එතන. මම ගොඩක් දෙනුම ඕනේ නෑ එතකොට. මේ දෙකද තේරුම් ගන්න. මෙච්චරයි ප්‍රායෝගික වෙන්නේ. ඒක නොතේරුණා නම් අපහු අපෙන් අහන්නේ. ආතන වහන්සේලා අතත් කෙනෙකුගේ චරිත ලක්ෂණ හඳුනගෙන කමඨාණක් දෙනවා කියන එක ලේසියෙන් ඒක පුළුවන්කම තියෙනවා නම් තියෙන්නේ තථාගත වූ ලෝතුරු බුදුරජාණන් වහන්සේලාටම පමණයි. ආතන වහන්සේ නමකට හෝ ඉන්දහා කෙනෙකුට අනුමාන වශයෙන් යමක් දිය යුතුයි. නමුත් තමන් වහඳුනන තමන් හඳුනනවා. එතනදී තමන් වහඳුන ගන්න ඕන. තමන් හඳුන ගන්න ඕන මට වැඩි ප්‍රමාණයක් දවසේ මගේ හිතේ උපදින රාග සහගත රෝම සහගත සිත්. මගේ සිතේ වැඩි වාරයක් උපදින දේශ සහගත සිත්. දැන් තමන්ගේ සිතේ ස්වභාවය තමන් හඳුන ගන්නවා. මගේ සිතේ වැඩිපුර උපදින්නේ මැලි තමයි. අලසකම මම හිතනවා අද භාවනාව කියනක වුණා නොදන්නවා වුණාට ක්ලේශයක් මතකේ. අද අපි හැමෝම කැමති ආනාපාන සතිය. ඇයි ආනාපාන සතියට කැමති? ඇයි ආනාපාන සතියට කැමති? ක්ලේශයක් තියෙනවා. අපි කැමතිනේ නිකම්ම භාවනාවට වාඩි වෙලත් හදන්නේ නිකම්ම හේතුව. එහෙම බෑ. භාවනාවට පුහුණු වෙන කෙනා බැස ගන්න කෙනාට ප්‍රාථමික අවස්ථාවේ වැඩිපුර විතරක බහුල භාවනායි වැඩිපුර භාවනා. මේ දුවලා පුරුදු විතර මේ දින්ගකට වාඩි වෙලා මේ එකතෙන් කරගන්න පුළුවන් කියන එකක් වෙන්නේ නෑ. ඒක නොවන දෙයක්. හැබැයි අර හඹේ කඩාගෙන දුවන ගවයාව අල්ලලා නවත්තන්න හැදුවොත් හඹේ කෙළවරින් අල්ලලා ගවයා මට වඩා ශක්තිමත් මා වර්ධින් හැදගෙන තුවාල කරගෙන හැදෙන්න යනවා. හැබැයි දැන් මං හඹේ කෙළවර අල්ල ගන්නවා ගවය නවත්ත ගන්නත් ඕන. එකපාරට අදින්න යන්නේ නැහැ. මේ ගවයත් එක්ක ටිකක් දුවන. මේ කම්ම දුවනව නෙවෙයි නවත්ත ගැනීමේ අදහස ඇතුව දුවන. කඹේ පටලව ගන්න තැන හම්බ වෙනකම්. හොදට පය තියලා දෙම්ම ගන්න පුළුවන් තැනක් හම්බ වෙනවා. එතකොට මම දුවන්නේ නවතින්න බලාගෙන නවත්ත ගන්න බලාගෙන. ඒ වගේ මගේ සිතත් දැන් කඹේ කඩාගෙන දුවන ගවයෙක් වගේ. එකපාරට ඇදලා නවත්තන්න හදුවොත් ඒක කරන්න බෑ. මට සිද්ධ වෙනවා ගවයත් එක්ක දුවන්න. ඉතින් ඒ වගේ ඉස්සෙල්ලාම මේ සිත එහාට මෙහාට දුවවල සිත පුරුදු වේදේට සිත එහාට මෙහාට දුවවල විතරක බහුල භාවනා ක්‍රම හඳුනා ගන්නවා. දෙන්කෙස් ලොම්නිය දප්නම්මස්නාර කියලා මේ සංඥා සහිතව නිමිති සහිතව මේ ටික මෙහි කරගෙන යනවා කියලා කියන්නේ වේගෙන් යනවා. හිත දුවවන. හිත මෙහෙම දුවවනකොට උඩට පහළට අන්න හිත ටිකක් මෙල්ල වෙන්න ගන්නවා. ඊළඟට මට අර වේගය අඩු කරගන්න පුළුවන් නිසා යෝමා පරද අතරක් තියෙනවා. ලෝමා. සංඥාව දිහා බලනවා ලෝමා. නඛා නිය යන සංඥාව දිහා බලනවා නඛා. අතර දැන් අතර හිතසක් තියතිය අඩු කරනවා. දැන් තවදුරටත් හිතනවා නම් ඒ අතර වැඩි කරනවා. දැන් එහෙමයි මට මේ එක තැනක රඳවනවා කියන එක කරන්න පුළුවන්. ඒ නිසා ඒ අවස්ථාවට හිතේ ගතියට අනුව කමතහල භාවනාව හඳුනගන්න. ඉතින් අද කාලේ විශේෂයෙන්ම අපට තව කෙනෙකු මත යැපෙන්න විශ්වාස කරනවට වඩා තමන්ගේ සිතේ ස්වභාවය හඳුනගෙන ඒ ස්වභාවයට කොහොමද මේ සිත මනස මෙහෙවන්නේ කියන දැනුම අදාළ ඒ මත යමක් කළොත් වඩා වැඩෙනවා. ඉතින් සාමූහික භාවනාවක් තුළ සමහර වෙලාවට එතන රාග චරිතය එන්නුවන්, දේශ චරිතය එන්නුවන්, නිදිවර ගතියෙන් යුක්තව ඉන්න පුළුවන්, විතරක සහිතව ඉන්න පුළුවන්, මේක හරිද වැරදිද කියන විචිකිච්ඡා සහගතව ඉන්න පුළුවන්, නොයෙක්තර අතරමියා ඉන්න පුළුවන්. එතකොට එකම කර්මස්ථානයක්, එකම භාවනාවක්, එකම කමඨාණක් ඔක්කොටම සුදුසු භාවනාවක් තියෙනවා. බුදු ගුණ, මෛත්‍රී, අසුබ, මරණ සති කියන මේ සතර කමඨාණ හැමෝටම සුදුසු ගැළපෙනවා. හැබැයි ඒ හැමෝටම එක වෙලාවෙ නොවෙන්න පුළුවන්. දැන් මගේ සිතේ අසද්ධාවක් ඉපදිලා තියෙන වෙලාවෙ මෛත්‍රී වඩලා හදන්නේ ශ්‍රද්ධාව උපදින විදිහට බුදුහාමුදුරුවෝ ගැන සංඝයා ප්‍රතිබඳු සිත වඩන්නේ. දේශයක් ඉපදිලා තියෙන වෙලාවේ බුදු ගුණ වඩලා අනක් ඒ වෙලාවට එතකොට සාමූහික යමක් කරන වෙලාවේ පිරිසක් ඉන්න වෙලාවේ අපි මොකක් හෝ භාවනාවක යෙදවිය නිසා දැන් මෛත්‍රිය වඩන්න, දැන් අසුභය වඩන්න, දැන් බුදු ගුණ වඩන්න, දැන් ආනාපාන සතිය වඩන්න කියන ගැනවීම කරනවා. නමුත් තම තමන්ට අයිතියක් තියෙනවා තමන්ගේ හිතේ තියෙන මේ ගතිය නම් ඊට සාපේක්ෂව මම මේ සිත රැක ගැනීම සඳහා කළ යුත්තේ මේමයි කියන අයිතිය තමන්ට තියෙනවා. එතකොට කවුරු මොනවා කිව්වත් අනිත් අය මොනවා කළත් තමන්ගේ හිත දිහා බලාගෙන වැඩ කරන්න පුළුවන් කෙනෙකුට ඒ කැමැති භාවනාවක් කළා කිසිදු විසිරක් වරදක් ඒව කළ යුතුයි කියන නියමයට යන්නත් එපා.
සල්නස් ඊළඟ ප්‍රශ්නය කොටස් දෙකකින් අහනවා. පළවෙනි කොටස චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නා සංගති පස්සෝ පස්සපච්චය වේදනා යන් වේදිතං සංඥානාති යන් සංඥානාති තං විතක්කේ යන සංසිද්ධිමාලාවේ එකේ ධර්මතා සම්බන්ධ කිරීම යොදාගෙන ඇති පටිච්ච උප්පජ්ජති සංගති පච්චය යන් තං කියන වචනවල අර්ථය තවදුරටත් පහදාගෙන සේක්වා. දෙවැනි කොටස මෙම සංසිද්ධිමාලාව චිත්ත රීතියක් තුළ යෙදෙන ආකාරය පහදාගෙන සේක්වා.
හඳුනාමුදුරෝ ඉන්දියකින් පහරකයට මේකට ප්‍රතිකාර කරන්න ආපු එදාට කියන ප්‍රකාශනය වගේ එකක් තමයි ඒකෙත් කියෙවෙන්නේ. ඉතින් අපි හීය ගලව වෙලා බෙහෙත් ටිකක් දාගන්න හදනවා මිසක් වෙනත් වෙනත් ඒ ගැන සිටීමට වඩා ප්‍රමුඛතාවය ගිය යුත්තේ ඒ පැත්තටයි. කොහොම වුණත් මදුපිණ්ඩික සූත්‍රය චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජත චක්කු විඥාන තින්නම් සංග්‍රති පස්සෝ පස්ස පච්චය වේදනා යං වේදේති තං සංජානා යං සංජානා තං විතක්කේ යං විතක්කේති තං ප්‍රපංචේ. එතකොට මේ වචනවල දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා වෙනස්වා ලෝකස් දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයට අභියෝග කරන්නේ කිසිවෙකුට මෙහි වෙනසක් කරන්නට එක්වීමක් හෝ අඩු කිරීමක් කරන්නට ඉඩ නොතබා කළ දේශනාව. අපි මේ වචන සම්මතය තුළ සත්පුද්ගල මිනිස් සංකල්පය තුළ භාවිතා කරන ක්‍රම යම් යම් විදිහෙන් වුණත් මෙහි එන සැබෑ අරුත් සොයා විමසා බැලුවොත් ඒ අනාත්ම දහම තුළ අනාත්ම දර්ශනය මතුවෙන ආහාරයෙන්මයි එහි අර්ථ ගත යුත්තේ. අපි සාමාන්‍යයෙන් කතා කරනවා ඇසට රූපය පැමිණීමෙන්, ඇසට රූපය හමුවීමෙන්, ඇහත් රූපයක් ගැටීමෙන්. මේ එකම දේ ගැන විවිධ විදිහේ කතා කරනවා. සමහර විට මේ කතා කළ ඔක්කොම අදහස් වරදින්න පුළුවන්. නමුත් අපි යම් අරුතයක් යම් අදහසක් මේ තුළ ගන්න. නමුත් අපි ගන්නේ සැබෑ අදහසද සැබෑ අරුතයද කියන එක නම් ඉතා ගැටලුයි. මං උදේ අර වෙත්තිය බලන්න පෙන්නලා මං කිව්වා මේ සැබෑවම නෙවෙයි සත්‍යම නෙවෙයි සත්‍යට ආසන්නයි. මොකද මේ වර්ණය විතරයි පේන්නේ කියලා ගත්තොත්, ද්විතියක් පේන්නේ වර්ණයක් විතරයි පේන්නේ කියලා ගත්තත් ඒ ඇත්තක් නෙමෙයි. අපට ඉන්න මෝඩකමට සාපේක්ෂව ලොකු දැනුමක් නුවණක් ඒ පරිශ්‍රණය තිබුණා. අපි ඉන්න තැන කොච්චර මෝඩයිද කියලා තේරුම් ගන්න. අපි හදාගත්ත සංස්කාර ලෝකයේ කොච්චර නිත්‍යාසහගතද කියලා හඳුනා ගන්න ඒ පරිශ්‍රණය බොහෝ උපකාර වුණා. හැබැයි එතනද සැබෑව යථාර්ථය ඇතනි. ඇහැට බාහිර රූපේ හම්බ වෙන්නේ නැහැ කවදා. දැන් ඇහැට බාහිර රූපේ ගැටෙනවා නම් ගින්නක් බලන්න ඕන. ඇහැට බාහිර රූපේ ඇවිල්ලා හැපෙනවා නම් පිච්චෙනවා. කනට ශබ්දය ගැටෙනවා නම් ඇවිල්ලා කන පුපුරලා යනවා. එතකොට සම්පත්තග්‍රාහී අසම්පත්තග්‍රාහී කියලා කියනවා. දැන් නාසයට ගන්ධය ගැටෙනවා, දිවට රසය ගැටෙනවා, කයට පහස ගැටෙනවා. හැබැයි ඇහැ බාහිරයේ තියෙන රූපයගෙන් හැදෙන්නේ එහෙම ගැටීමක් වෙනවා. නමුත් මේ තුළ තියෙනවා සියුම් හමුවීම. චක්කුම් පටිච්ච රූපේච්ච කියනකොට අපි අන්න ඒ සියුම් බව අර්ථය තේරුම් අරගෙන තියෙනවා. මොකද ඇහැටම රූපය පේනවා නම් දැන් අපි ඉන්නේ ඒ වගේ තැනකනේ. චක්කු විඥානයක්, චක්කු සම්පස්සයක්, විදීමක්, හැදිනීමක්, කල්පනා කිරීමක්, දැන ගැනීමක් එහෙම වෙනවා කියන කතාවක් අපි දන්නේ. අපි දන්නේ ඇහැට තියෙනවා, ඇහැට රූපේ. ඒකනේ අපේ මිත්‍යා ලෝකේ. හැබැයි ඇහැ තිබුණාට රූප පේන්නේ, රූප තිබුණාට ඇහැ නැත්තම් පේන්නේ, ඇහැ තිබුණාට රූප තිබුණාට හිත නැත්තම් පේන්නේ. පේන්න නම් මේ තුන්දෙනාම එකතු වෙන්න. එල්ලන් සංගති මේ තුන්දෙනාගේ දායකත්වය, මේ තුන්දෙනාගේ එක්වීම. මේ කියන්නේ මේ තුන්දෙනාට දැකීමේ කෘත්‍ය, දැකීමේ ක්‍රියාව සඳහා මේ තුන්දෙනා විසින් යම් යම් දායකත්වයන් දැරිය යුතුයි. ඒ තුන්දෙනාගේ මිශ්‍රණය, තුන්දෙනාගේ එක්වීම කියනකොට හිතන්න එපා බාහිර තියෙන රූපයක් මෙහෙට ඇවිල්ලා එක්ක වායර රූපයට හැදිහිල්ලා ඒ රූපයයි එහැයි තියෙන තැනට හිතක් ගිහිල්ලා මේ තුන් දෙනා එක්කෙනා. දැන් එක්වීම කියන එක මේ මෙතනට ගත්තා වගේ මුලියකට ගත්තා වගේ කියලා හිතන්නත් එපා. නේද? මොකද එහැ රූපයටවත් රූපය එහැටවත් යන්නේ නැහැ. එතකොට මොකක් දැහැට එන්නේ? මම වචනය කියලා තියෙනවා, අදහස ඉදිරිපත් කරලා තියෙනවා. මං කියුවා සිතින් පැද්දූ දෙයමයි මනෝ විඥානය දැනගන්නේ, ඇහෙන් පැද්දූ දෙයමයි චක්කු විඥානය දැනගන්නේ, කනින් පැද්දූ දෙයමයි සෝත විඥානය අහන්නේ, නාසයෙන් පැද්දූ දෙයමයි ඝාන විඥානය දැනගන්නේ, දිවෙන් පැද්දූ රසයෙන් ජීවා විඥානය දැනගන්නේ, කයින් ඉපදූ පාසමෙන් කයින් යන නෙලේ අරුත්තිය. මොකද බාහිරේ විඳින්න බෑ, බාහිරේ හඳුනන්න බෑ. මෙහෙන් හදලා දුන්නු දේ තමයි අපි විඳින්නේ. මේක තමයි අපට අවිශ්වාසයේ කාරණා. මේ මෙතන තමයි අවිද්‍යාව කියලා කාරණාට කියන්නේ. දැන් මේක අපි දන්නේ. දැන් බාහිරයේ රූප තිබුණට ඇහැට බාහිර ගැටෙනව නෙමෙයි. දැන් අපි හිතමු මෙහෙම, ඩිජිටල් කැමරාවක් ගත්තොත් අපි ඒ කැමරා ඇස විවෘත නම්, ලෙන්ස් එක විවෘත නම් බහල නැත්තම් දැන් ලෙන්ස් එක තියෙනවා, කැමරා ඇස විවෘතයි, හැබැයි බාහිරේ හිස් අවකාශය. දැන් කැමරාවේ පිටුපස තිරේ මුකුත් දැర్శණය වේවිද? නැහැ. දැන් බාහිරයේ රූප තියෙනවා, කැමරා ඇස වැහිලා, කැමරාවේ පිටුපස තිරේ චිත්‍රයක් හම්බ වේවිද? නැහැ. කැමරා ඇසත් විවෘතයි, බාහිරයේ රූප තියෙනවා, බැටරි නෑ, බැහැ, විදුලි ශක්තිය නෑ, පෙනේ විදුලි චිත්‍රයක් නෑ. එහෙනම් කැමරා තිරේ පිටුපස චිත්‍රයක් හැදෙන්න මේ තුන් දෙනාම දායක වෙන්න ඕන නේද? කැමරා ඇස විවෘතව තියෙන්න ඕන, කැමරා ඇස ඉදිරියේ බාහිර භෞතික රූපයක් තියෙන්න ඕන, විදුලි ශක්තියද තියෙන්න. ඔය තුන් දෙනා එකතු වුණොත් කැමරාවේ තිරේ පිටිපස්සෙන් අපිට චිත්‍රය දකින්න පුළුවන්. පුළුවන්ද? කැමරාවේ තිරේ පිටිපස්සෙන් අපිට පේනවන චිත්‍රයක්. එතකොට දැන් අපට තේන මේ චිත්‍රය තමයි දැන් අපට පේන්නේ වට. අපිට දැන් පේනවා චිත්‍රයක්. දැන් මේ පේන චිත්‍රය කැමරා ඇස ඉදිරියේ තියෙන බාහිරයේ තියෙන එකද? බාහිරයේ තියෙන එකද පේන්නේ? අපි හැමදාම රැවටෙනවා බාහිරයේ තියෙන එකමයි කියලා. හිතලා බලන්නකො ටික. බාහිරයේ තියෙන රූපේ අපි හිතමු කෙසලොන් නියදත් සම්මස්නහර තියෙනවා කියලා. ඒක සතර මහා ධාතුවයි කියමු. ඒක ආහාරයෙන් පවතින එකක් කියමුතු. දැන් ඔය කැමරා තුරේ පේන චිත්‍රයේ කෙසලොන් නියදත් සම්මස්නහර හොයන්න පුළුවන්. සතර මහා ධාතු තියෙනවද? ඔය චිත්‍රයේ ආහාරයෙන් පවතින එකක්. එහෙනම් අසමානතා තියෙනව නේද? බාහිරයේ තියෙන රූපේ, බාහිර රූපේ තියෙන ලක්ෂණ විතර නේද? හැබැයි දැන් අපිට බාහිරයේ තියෙන දෙයට සමබව කැමරා තුරේ දිස්සන. අපේ රූපය පිළිබඳව, ඉදිරියේ තියෙන රූපයේ චිත්‍රය පිළිබඳව සතුටු වෙන්නේ අසතුටු වෙන්නේ මේ චිත්‍රය දිහා බලලා. දැන් අපි මේක සතුටු වුණොත් මොකද කරන්නේ? අභිනන්ද. සතුටු වුණොත් මොකද කරන්නේ? කැමරාවේ ක්‍රියාකාරීත්වයකට ගිහිල්ලා මේ චිත්‍රය කොහෙටද ගන්නෙ? චිත්‍රයට ගන්න. දැන් ඔන්න ඇතුළට ගත්තා. නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ගත්තා. දැන් කැමරාව ඇහැ මාහිර රූප ඒවා ඕනේ නැහැ. දැන් චිත් එකේ තියෙන ඒවා වර වෙලාවක බලන්න පුළුවන්. ඕන වෙලාවක බලන්න. දැන් බලනකොට බලන්නේ මොකක් කියලා? ඒ චිත්‍රය බලන හැම වාරයකම සතුටු අසතුටු වෙන්නේ චිත්‍රයක් චිත්‍ර මාත්‍රයක් කියන නුවණ මතද මේ අරහෙ තිබුණු එක අරහෙ තියෙන එක අරහෙ ඉන්න කෙනා අරයාගේ මෙයාගේ කියන උපකල්පනෙද? එතකොට දැන් මේ චිත්‍ර මාත්‍රයක් අර කැමරාවේ තිබුණේ ඉතින් මොක මාත්‍රයක්? දැන් අපි නිමිති සලකුණු හැටියට චිත්‍රයකට ගත්තේ ඒ මාත්‍රය. හැබැයි අපි ඒ චිත්‍රය ළඟත් දැන් චිත්‍රයෙන් නැවත නැවත බලන හැම වෙලාවකම අපි බලන්නේ රූපයක් හැටියට නම් කෙනෙක් හැටියට නම් දෙයක් තැනක් හැටියට නම් දැන් වරදවා ගැනීමක් මුලාවක් නැද්ද? තියෙන්නේ මොකක්ද අපි හිතලා තියෙන්නේ මොකක්ද? දැන් තියෙන දේද වැරද්ද අපි හිතපු විදිහ වැරද්ද? එතන තමයි මම කරලා හදලා ගන්න. දැන් අපට දකින්න අවස්ථාවක් ලැබුණා කැමරා ඇස බාහිර රූපේ විදුල ශක්තිය ගැන තුන්දෙනාම එකතු වෙලා. එකතු වෙලා හදලා දුන්නේ ඒ තුන්දෙනාටම අයිති නැති ඒ තුන්දෙනා තුළම නොතිබුණු දෙයක්. මම අර තේරික කියලා තැනක් දෙන්නේ. දැන් බලන්න කැමරා චිත්‍රකේ ඔය තිරේ හම්බ වෙන එක බාහිර රූපයයි කියලා කිව්වොත් අර කෙස්ලොම් සහිත ධාතුන් යුක්ත ආහාරයේ මෙතන රූපයයි කියලා ගත්තොත් වැරදීනේ. කැමරාය සහිතවත් වැරදීනේ. මේ පේන විද්‍යුත් ශක්තියකවත් වැරදීනේ. එහෙම නැත්නම් ඔය තුනෙන් එකක තිබිලා අවකුවත් වැරදීනේ. හරියට කියනවා නම් මේ තුන් දෙනා ඇති කල්ලි ඒ තුන් දෙනාටම අයිති නැති ඒ තුන් දෙනා තුළම නොතිබුණු පෙර නොතිබීම හටගත්ත ධර්මතාවයක් චිත්‍රය. කැමරාතිරේ දිස්සෙන චිත්‍රය. එතකොට දැන් පෙර නොතිබීම හටගත්ත හේතුවට අයිති නැහැ හේතු තුල තිබුණේ නැහැ කියන අදහසයි පෙර නොතිබීම හටගත්ත. එතකොට දැන් ඉබඳු ඇත්තක් ඇති දැනක මේ චිත්‍රය දිහා බලන්නේ බාහිරේ තිබෙන දේ තිබුණු දේ යන උපකල්පනයේ නම් වැරදි සංකල්පයේ නම් වැරද්ද තියෙන්නේ ඒ සංකල්පේ. ඒ හිතපු ක්‍රමේ වැරද්ද තියෙන්නේ. අර කැමරා ඇසේවත් බාහිර රූපයත් විද්‍යුත් ශක්තියවත් ඒ නිසා හටගත්ත චිත්‍රයවත් ඒවා ඔක්කොම සංකත සංකාර. කැමරා ඇස බාහිර රූපය විද්‍යුත් ශක්තිය සංකත සංකාර. චිත්‍රය අභිසංගත සංකාර. විපාකයක් හේතු නිසා හටගත්. අභිසංඝවණක සංකාර. මේ චිත්‍රයේ සත්‍යයේ කුජලයේ කෙනෙක් දෙයක් කොට හිතුවා. හිතලා කැමරා ඇසට දාගත්ත චිත්‍රයකට දාගත්ත. අනනිමිති වාසයෙන් අනනිමිති වාසයෙන් සලකුණු වශයෙන් ගන්න ඇතුළට නැවත නැවත තලු මරන්න ආවර්ජන කරන්න සිහි කරන්න අභිසංකරණක සංකාර. දැන් ප්‍රයෝග සංකාර අභිසංකරණක රැස් නොවෙන්න චිත්‍රයකට දාගන්න නැතුව මෙතන ඇත්ත බලනවා. මේ චිත්‍රය කැමරා ඇසවත් බාහිර රූපේවත් විද්‍යුත් ශක්තියක් නොවේ නොවේය. ඒ තුන් දෙනා නිසා පෙරමුතුමින් හටගත්ත චිත්‍ර මාත්‍රයක් කියලා නුවණක් එතන පැවැත්තු. නාවිනන්දති නාවිවදති නාජ්ජෝසාය තිට්ඨති තස්ස රූපං අනවිනන්දතෝ අනවිවදතෝ අනජ්ජාය තිට්ඨතු යා රූපේ නන්දිසා නිරුද්ධි නන්දි නිරෝධා උපාදාන නපාරං නිරෝධ භව නිරෝධ භව නිරෝධ ඥාති ඥාති නිරෝධ ජරා මරණං සෝක පරිදේය දුක්ඛ දෝමනස් ආයාසත් නිරෝධ. දැන් ඔන්නෝයි නිදර්ශනීය එක්කර ගන්න පුළුවන් නම් කැමරා ඇස බාහිර රූපේ විඥානේ විද්‍යුත් ශක්තියේ කියන එක ඇහැ රූපේ චක්කු විඥානේ කන ශබ්දයේ සෝත විඥානේ නාසයේ රසයේ ඥාන විඥානේ දිව රසයේ විඥානේ කය පහස කාය විඥානේ මනස ධර්මවල විඥානේ ඔය ධර්මතාවයමයි දකින්නවා අහනවා දැනනවා දැන ගන්නවා කියන තැන එබඳුම ධර්මතාවයක් ඉදේ. ඉතින් නිබඳු රැවටීමක් නිබඳු මුලාවක් ඇති තැන තමයි අපි මේ සතරට වැටෙන්නේ. ප්‍රයෝග සංඛාර ඇත්තැතිසතින් දැක ගන්න පුළුවන් වුණොත් අන්න හට ගන්දේ හට ගන්න අපි මේ නිමිති වශයෙන් අරගෙන දෙයක් සිහි කරගෙන අරයය න්‍යාය කියලා රාග වශයෙන් ද්වේෂ වශයෙන් හැසිරෙන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. කර්මක්ෂය සුදුසු නෝ කළුදද වූ කර්මක්ෂේරවිස පවත්නා සංහාරක ඉති නිබඳු වැඩපිළි වෙලට අවශ්‍යතාවයන් එහ රූපය චක්කු විඤ්ඥානය මොනමන ප්‍රමාණයෙන් දායක වෙනවාද කියන එක තැනර කැමරාව ඇස් බාහිර රූපයේ විදුත් ශක්තිය කියන තැන කැමරා ඇසට බාහිර රූපේ හැප්පෙන්නේ නැහැ. ඒ හැප්පෙන ප්‍රමාණය මොකක්ද? තින්න සංගති පාස තුන් දෙනාගේ එක්වීම කියනකොට බාහිරේ බලන්න එපා. රෝහිතස්ස සූත්‍රයේදී ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් නිරෝධ කරන මගක් බඹයක් පමණ සිරුරෙන් පැනෙන්නේ. බාහිරයක් පැනෙන්නේ නැහැ. එහෙනම් මුළු ලෝකෙම බාහිරින් හොයන්න එපා මෙහෙන් ඇතුලේ. බාහිර තිය රූප තිබුණට දකිනවා කියන තැන අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැන බාහිරේ දෙයක් හම්බ වෙනවා නෙමෙයි. ඒ ඇහැට ගැටෙන ඇහි පහළ වෙන චිත්‍ර මාත්‍රය රූප මාත්‍රය මොකද්ද කියලා හඳුනගන්න. ඒ මතයි දැනුම දෙකීම වෙන්නේ. ඇහෙන් හදාරුණු දේ දකි බාහිරේ දකින්න බෑ. ඒක අපි හැමතිස්සෙම රැවටෙනවා බාහිරේ දැක්කත්. එතකොට මෙන්න මේ රැවටීම මේ මුලාව දුරු කරගන්නයි අපිට සමථ විපස්සනාවක් මගල් පිළිවෙතක්. එතකොට මේ ටික ගැන තවදුරට ඒක එහෙමමයි කියන තර තහවුරු වෙනකම් සමථ විපස්සනා පරවන්න බෑ. ඒකෙන් තවදුරටත් අධ්‍යයනය කළ යුතුයි ප්‍රවේශනය. එතකොට තමයි ඔන්නම අමුතුරුනේ මේක හරි. මේකෙන් කර වෙන්නේ කොහොමද? මෙතනට කොහොමද කරන්නේ? මෙතනට මොකද වෙන්නේ? කොතනද ඉන්නේ? කොහොමද කරන්නේ? ඔන්න ප්‍රශ්න එනවා ගොඩ. එන් බා ප්‍රශ්න වලට තමට උත්තර තියෙනවා. එතකොට දැන් හඳුනා ගන්න බලන්න තින්නම් සංගති පස්සෝ කියනකොට අර නිදර්ශන. එතකොට හඳුනනවා සංඥාව කියනකොට අර චිත්‍රය වගේ. සංඥාවට හිතනවා කියනකොට හිතලා දැනගන්නවා කියනකොට ඒ කාරණාවන් ටික දුරස් කරලා වෙන් කරලා ඒ ස්කන්ධයන්ගේ ලක්ෂණ අනුව ඒ ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ ක්‍රියාව අනුව ඒ තැනට ගැලපෙන විදිහට හඳුනා ගන්න බලන්න. එතකොට ලොකු දහමක් අපට විශ්ලේෂණය කරගන්නට පුළුවන් තමයි. නොදන්නා දෙයින් දන්නා දෙයකට යන්න පුළුවන් තමයි. නොදන්නා දෙයින් නොදන්නා දෙයකට යන්න පුළුවන් තමයි.
ඒ ප්‍රශ්නෙම දෙවෙනි කොටස සාල්නාස්සේ එන සංසිද්ධි මාලාව චිත්ත වීතියක් ලෙස එදන ආකාරයෙන් පාදාගෙන සිටවා.
හොඳයි. චක්කු විඥානය උපන්නට පස්සේ අපට කිසියම් වූ අත්දැකීමක් ලැබෙනවා නම් දැනෙනවා නම් දැනෙනවා. චක්කු විඥානයේද ඉදීම නිකම්ම පහළ වෙනවා. ඊට චක්කුඥානෙ ඉපදීමට පෙරද සිදුවෙන යම් යම් සංසිද්ධීන් කියලා. අපි දන්නවා භවාංග භවාංග චලන චලනය නවතිනවා. පංචද්වාරය ආවර්ජනය කරනවා. ඉන් අනතුරුවයි පංච විඥාන සිත් ඒ අරමුණට අනුව පහළ වෙලා සම්මලින්ජන සම්තිරණ ගොත්තක කර්ම ක්ලේශ පුඤ්ඤාපුඤ්ඤ ආනිජ්ජ වශයෙන් කර්ම විශේෂ සෙනෙහි තමයි චිත්ත වේතියක් තුළින් කතා කරන්නේ දක්වා. මදපිණ්ඩික සූත්‍රයේ තුලත් දක්වන ක්‍රමය එහා සමානයි. එස ඇතො රූප හමු වේ. එසත් රූපත් ඇතො චක්කු විඥානය පැනවීම වෙනවා නවත්තන්නේ. චක්කු විඥානය යන පැනවීම ඇතොත් චක්කු සම්පස්සේ යන පැනවීම වෙන්නේ නැහැ. එතනින් නවතිනවා කියන්නේ ඒකත් වෙනවා. චක්කු සම්පස්සේ යන පැනවීම ඇතොත් නිදීම යන පැනවීම, නිදීම යන පැනවීම ඇතොත් හැඳිනීම යන පැනවීම ඇති වෙනවා නවත්තන්නේ. හැඳිනීම ඇතොත් හඳුනා ගන්න දෙයට හිතනවා යන පැනවීම වෙනවමයි නවත්තන්නේ. විතරක කළොත් විතරකේ දානුව දැනගන්නවා කියන කාරණාව වෙනවා නවත්තන්නේ. එතකොට මේවා ඇතොත් එක තැනකවත් කර්ම ක්ලේශ දක්වා නොගෙමින් නවත්තන්නේ. මේ කර්ම ක්ලේශ හටගන්න පැත්ත මේ චිත්ත වේතියෙන්. දැන් අපිට ඕන කර්ම ක්ලේශ දක්වා යන හැටි බලාගෙන ඉන්න නෙවෙයි. ඒ තද කර්ම ක්ලේශ දක්වා යන ගමන වළක්වගන්න. කර්ම ක්ලේශ වලට ගියා ඒ තුළ වැඩි වැඩෙන්න නොදී ඕබ සැඩපහරකට අහුනා වගේ දිගට යන්න ඕනේ. යෝග යෙදෙන්න නොදී ග්‍රන්ථ ගැට ගැහෙන්න නොදී නවත්ත ගන්නවත් පුළුවන් නම් මූලික වශයෙන් ඒකයි අපේ උත්සාහය. ඒකයි අපේ උත්සාහය. ඉස්සෙල්ලා අපට නිවැරදි තැන පිහිටන්න බැහැ. නිවැරදි තැන පිහිටන්න බැහැ. එහෙම පිහිටියොත් ඉවරයි. වෙන කරන්න දෙයක් නැහැ. අනුපූර්ව ප්‍රතිපදාවක් අපි ඉස්සෙල්ලා දැනගන්නවා. මෙන්න මෙතනයි වරදි, මෙතනයි නිවැරදි වෙන්නේ, මෙතනයි සේනුවල පවතින ඕනේ, මෙතනයි නොමුලාව පවතින ඕනේ, හිතන්න ඕනේ කියන තැන හඳුනාගෙන එතන මුලා නොවී පිහිටන්නට උත්සාහ කරනවා. හැබැයි මුලා වෙනවා. මුලා වෙලා ඔය ජවන් දක්වා යන බාහිරයෙන් අරමුණක් හැටියටම බාහිර රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් හැටියටම යනවා. ගිය ගිය හැම වාරයකම නෑ. එහි තිබුණු දෙයක් ලැබුණා නෙමෙයි. එහි තිබුණු දෙයක් ඇහුණා නෙමෙයි. එහි තියෙන දෙයක් දැනුණා නෙමෙයි. එහි තියෙන දෙයක් දැනගත්තා නෙමෙයි. සිතින්ම සිහි කරගත්ත දේ දැනගත්තා නේද? සිතින්ම සිහි කරගත්ත දේ දැනගත්තා නේද? තමන් ගන්න නිවැරදිව තුලනය කරනවා, තීරණය කරනවා. එහෙන් ආපු දෙයක් එහෙ තිබුණු දෙයක් දැනගත්තා නේද? සිහි කර දේම දැනගත්තා නේද? දැන් අර ශබ්දයක් ඇහෙනකොට කකුටි පවුලේ කියලා තමන්ම සිහි කරගත්තා. තමන්ම සිහි කරගත්ත දෙයමයි දැනගත්තා. එහෙමයි සත්‍යය. සබ්දේ වෙන මේක. ඒක සෝත විඥානයත් එක්ක ඉවරයි ඇතින්. ඇසීම ඇසීමෙන් ඉවරයි. දැන් මම සිහි කරගත්ත දෙයයි මේ අල්ලගෙන ඉහට යන්නේ. හා ඒ කෝල ගියන තමයි ආරෙන් ඇහෙන්නේ. දැන් මම කෝලෙක් හදාගෙන කෝල ගියන අහන්නයි බාහිරයට කණ යොමු කරන්නේ. දැන් බාහිරයට කණ යොමු කරනකොට පටන් ගත්ත තැන දීච්ච කණ සම්දේ සෝත විඥානේ බැරිලා බොහෝ වෙලා. දැන් මම ආපහු අල්ලන්නේ යන්නේ සත්‍යය. මට මුලින් ගැටිච්ච එක නෙමෙයි. මම වෙන එකක් හොයාගෙන යන්නේ. එතකොට රැවටීම මුලාව මනතරන් ප්‍රබලව එතන යෙදෙනවා කියලා බලන්න. ඒ නිසා අපේ අවශ්‍යතාවය මෙන්න මෙතනින් හඳුනාගන්න. නේවාකාරයෙන් හඳුනාගන්න. මේ වීතිය ඉදිරියට යන්නුනේ අඩලා පස්සට ගන්න. මෙහි සීකරගත්ත දේමයි දැනගත්තේ. මේ බාහිරයක් සිය වුණ බාහිරයේ දෙයක් දැනගත්තා කියන මේ මෝඩකමකට ගියා නේද? වරදකට ගියා නේද කියලා. එහි වරද දෙක දැක ඇතුළට ගන්න හදන කෙනා තමයි කවදා හරි බාහිරයට නොගිහින් වර්තමානයේ ඇත්ත දකින්න පුළුවන් අවස්ථාවක් උදා කරගන්නේ. ඊට පහළින් ඇති සීල සමාධි ප්‍රඥා ගුණ සපුරා ප්‍රතිපදාව තව වෙනමයි. එතෙක් අපි වරදිනවා. වරදින හැම වෙලාවකම ඒ වරද දිගේ ඕක යෝග ග්‍රන්ථ වශයෙන් යන්න නොදී නෑ. එහෙම නෙවෙයි. මෙහෙසි කරගත්ත දේම දැනගත්තේ දැනගැනීම මාත්‍රයෙන්. බාහිරයේ දෙයක් කෙනෙක් සත්‍යය කියලා දැනගන්නත් අපේන අදහස වැරදි නේදක මිත්‍යාවක් නෙමෙයි. මෙහෙම නේද මෙහෙම නේද උනේ කියලා මේ කාරණාටික විමසා බැලීමයි කරේ. මේ හාත්පස වටපිටාව ටිකක් තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගත්තාට පස්සේ මෙතන නෙමෙයි වැඩේ තියෙන්නේ. මෙතන කල යුත්තක් හම්බ වෙන්නේ නැහැ. කල යුත්ත පහළට යනවා. නමුත් මෙතන නිසක වෙනවා. මෙතනම නේද කල යුත්ත තියෙන්නේ. මෙතන නේද දොරටුව තියෙන්නේ ගැලවෙන්න කියන කාරණා. එතන ගඳනවා ගත්තට පස්සේ කල යුත්ත තව යහත සීල සමාධි වශයෙන් කල යුතු දේ පහළට යනවා. ඒ ටික හඳුනගන්න බලන්න. අහපු විමසපු ප්‍රශ්න වලට නම් අපි යම් යම් ප්‍රමාණයක උත්තර සැපෙළුවා. නමුත් මං හිතන්නේ ඒවා සම්පූර්ණම නැහැ කියලා. ඒ උත්තරේ පැහැදිලි කරගන්න තරම් හැකියාවක් ලැබුණා කියලා. කෙසේ වූ නැවත නැවත විමසිය යුතු තැනම තමයි ඔබ විමසුවේ. දැන් අපේ નિયમિત කාලයේද අවසන් වේගෙන යනවා. ඒත් නැවතත් මේ අදහස තේරුම් ගැනීම සඳහා අපි කුංචි මොහොතක් වැය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කියන්නේ ඒ කන නාසය දිව කය මනස මේ ආයතන හය පරිහරණය කිරීම. මේ ආයතන හය එකිනෙකට සම්බන්ධයක් නැහැ. එකිනෙකට කිසිම සැබැලියාවක් නැහැ. එහෙන් දකින රූපය වෙන කිසිදු ආයතනයකින් අරමුණ කරන්න බෑ. ඇත්ත ඇත්ත එක එක ආයතනයට හමු වෙන අරමුණ වෙන ආයතනයකට විශ්ේ කරගන්න බෑ. ඒ නුවණින් විමසා බැලූ දවසක හමු වෙන ඇත්ත. හැබැයි අපි මේ සියල්ල එකට එකතු කරලා ගැට ගහලා හදාගත්ත ලෝකයක්. හදාගත්ත ලෝකයක අපි ජීවත්. මෙන්න මේ මිත්‍යාවෙන් නිදහස් වීම සඳහායි අපි වැඩි වෙහෙසක් මහන්සියක් ගත යුත්තේ, දැරිය යුත්තේ. ඒ සඳහා අපි නැවතිස්සෙම ඇහැට කරන්න පුළුවන් කාර්යයේ කොටෙක්ද, ඒ සීමාව කොතනද කියලා හඳුනා ගන්න උත්සාහ කළා. කනට කරන්න පුළුවන් කාර්යය, සෝත විඥාණයට කරන්න පුළුවන් කාර්යය කොතනද, ඒ සීමාව හඳුනා ගන්නවා. නාසයට ධාන විඥාණයට, දිවට දිවා විඥාණයට, කයට පහ, කයට කාය විඥාණයට, මනසට මන විඥාණයට, ඒ ඒ තැනට කල හැකි උපරිම සීමාව කොතනද කියලා වෙන් කරලා හඳුනාගත්තාම අපට තේරෙනවා ඒ හැම විටකම ඒ ඉක්මවා ගියොත් මේ මා විසින්ම හදාගත්ත තැනක් නෙවෙයි. මිත්‍යා සාගත මනසකින් කළ නිර්මාණයක් නේද? එතකොට තමන්ට යමදිස්සෙම වැරදිච්ච තැන හඳුනන. ඇහැට කරන්න පුළුවන් මේ සීමාව එකතරින් අවසන්. එතකොට ඒ දැකපු දෙයට සාපේක්ෂව මම යමක් සිහි කරනවා නම් මට දැන් බාහිරේ තියෙන රූපයක් සිහි කරන්න බෑ. සිතින් සිහි කරන්න පුළුවන් වේදනා සංඥා සිතින් විමිත රූප සිහි කරන්න බෑ. එතකොට මම මනසට කරන්න පුළුවන් කාර්යයක් හඳුනගත්තා නම් එහෙනම් මට පැහැදිලි ඇහැට රූපයට, චක්කු විඥාණයට දැකීමට අදාළ නැහැ. මේ සිතෙන් සිහි කරගන්න. දැන් සිතින් සිහි කරගත්ත දෙයක් තියෙන්නේ කියලා දන්නවා නම් දැන් දන්නවා. නිකම් බොරුවට නොදැන අනිත්‍යයි කියන්නේ ඕනේ. රූපේ අනිත්‍යයි කියන්නේ ඕනේ, චක්කු විඥාණය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, දැකීම අනිත්‍යයි කියන්නේ. දැන් ඒකාන්ත සත්‍යයක් දැන් මනසයි ධර්මයයි මනෝවිඥාණයක් නම් මොලේ මෙතනදලා තියෙන සිතින් සිහි කරගත්ත බවක් නම් දැන් තියෙන්නේ. ඒකාන්තයෙන් මම දන්නවා අනිත්‍යයි. රූපය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, දැකීම අනිත්‍යයි. මට බය නැතුව කියන්න පුළුවන්. මට ඒ මානසිකාරය කරන්නත් පුළුවන්. සිත දුවන වේගය අඩු කර ගැනීම උපාය මානසිකාරයක් ඇති. එතකොට මම එහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි කියලා කියන්නේ එහැට රූපයට නැරිලා නෙමෙයි, ආධ්‍යාත්මය බලාගෙන දැන් මානසික උපන්දේ දිහා බලන්න. මම න්‍යායක් හැටියට ගන්නවා. දැන් මනස මෙන්න මේ බල ධර්මතාවයක් හටගෙන නැත්නම් එහෙනම් ඒකාන්තයෙන් අරකට නැද්ද? ඉපදිලා නැරිලා ඉපද වෙයි. දැන් සිහි කරගත්ත දේ බාහිරේ නොවේ නම් මේ සිහි කරගත්ත දේම නම් දැනගත්තේ බාහිරයක් දැනගත්තා කියන තැනට නොදු මට අපහු යන්න ඇඩ්‍රස් එකක් නෑ, ලිපිණයක් නෑ, බාහිරයට යන්න. මරණ මොහොතක වුණොත් රහත් වීමිය යන්න පුළුවන්, තිරිනිවෙන්න පුළුවන්. ඇතුළත සිහිවෙච්ච දෙයක් දැනගත්තා කියලා තැනක නම් මරණය මුලේ එයාට නැවත උපදින්න තැනක් නෑ. ඇයි යන්න ඇඩ්‍රස් එකක් ගත්තේ නෑ, නිමිත්තක් ගත්තේ නෑ. කාම වශයෙන් වූ සලකුණක් නිමිත්තක් ගත්තේ නැහැ. මෙහෙ සිහි වෙනකොට අරගෙන තියෙන දෙයයි කියන මතකයට එනවනම් ඒක තමයි යන්න ඇඩ්‍රස් එක, නිමිත්ත, සලකුණ. හැබැයි සිහි වෙච්ච දේ මෙහෙමයි, ඇතුළතමයි කියලා සිතින්ම සිහි කළ දේ සිතින්ම දැනගත්තා කියලා නම් ගත්තේ මෙතන හටගත්ත දේ නිරුද්ධ වෙලා යයි යන්න අහක්. එතකොට විඥාන නිරෝධයක් වෙන්නේ. විඥාන ස්ථිතියක් නැහැ. විඥානයේ පිහිටාත තැනක් නැහැ. මේ ඥාන නිරෝධයක් වේ. එතකොට මේ බඳු තැනක ගැටුණොත් ගැටුණට පාඩුනේ. බුදුහාමුදුරුවෝ වදාරනවා මේ ධර්ම ඇසුරු කරනකොට ජීවිත කාලය තුළ මේ ධර්මයේ පිළිගන්නට අවබෝධ කරගන්න ඕනේ කිව්වොත් මේ ධර්ම මරණ මොහොතේදී පසක් කරගන්නවා. මරණ මොහොත ධ්‍යාන සමාධි ලැබපු අවස්ථාවක් වගේ වෙනවා මේ ඇත්ත දන්න කෙනා. මේ ඇත්තත් එක්ක ගැටිච්ච කෙනා. මරණ මොහොත බැරි වුණොත් ධර්ම කතුක දෙවිවරු අතර උපදිනවා. මෙතරම් බැරි වුණොත් පසේ බුදු වෙනවා. මෙතරම් බැරි වුණොත් පතු බුදු රාම වේ සතර පද ගාථාවක් අහලා ඉක්මනින් නිවන් දකිනවා. එතකොට කවදාහරි පිහිටක් වෙන්නේ මෙච්චරමයි. එනිසා මේ බඳු තැනක පිහිටා කටයුතු කරන්න තවදුරටත් සොයන්න විමසන්න උත්සාහවත් වෙන්න කියන අරවාදයේ අනුශාසනාව නැවත නැවතත් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රකාශ කරමින් අද දවසේ පුදා කළ මේ ධර්ම ශ්‍රවණයේ තුළින් ධර්ම දේශනාව තුළින් විවිධ වූ කුසල පුණ්‍ය ධර්මයන් තුළින් අපි මත කරගත් මේ ධර්ම ශක්තිය, කුසල ශක්තිය, පුණ්‍ය සම්පත්තිය අපි හැමට මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ මඟ පල නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා පාලනය වේවායි සාදු කරා සමාදන්.